තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපේල් මාස 10 වෙනි සෙන්සුරාදා මේ පහයිටි අපි ආරම්භ කරන ධර්ම සාකච්ඡාව මම හිතන්නේ අපි සියලු දෙනාම බොහොම කැමැත්තෙන් ඉන්නවා මේ ධර්ම සාකච්ඡාව අපිට හම්බ වෙනකන්. ඒ වගේම අධිමේදී අපි පිළිගන්නවා මේ පැමිණ සිටින සියලු දෙනාම තමත් ගෞරවයෙන්. ඉතින් අපි අද දවසේ අපේ කල්‍යාණ මිත්‍ර මත් පූජ්‍ය ලුකේගම අත්තදසී ස්වාමීන් වහන්සේට අපි ආරාධනා සිටිනවා දෙපානමද මේ තථාගත ධර්මයෙන් විදක් දේශනා කරන්න.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි, සම්මා සම්බුදු සරණයි. අපි කතා කරගෙන ආව පටිච්ච සමුප්පාද දේශනා මාලාවේ අපි අතරමඟදී අවසන් කළේ විඥාන පච්චයා නාම රූපං කියන ඒ පටිච්ච සමුප්පාද කොටස් ටික තමයි අපි අන්තිමේට අවසන් කරේ. ඉතින් ඒකේ ගිය සැරේ කතා කරාට අඩුවක් තිබුණා කතා කරන්න. ඉතින් අපි කතා කරගෙන ආපු ඒ මාර්තුකාවේ අඩුව කතා කරලා මගේ අදහසක් තියෙනවා මේ නාම රූප විඥාන කියන කාරණාව මේ නිවන් මගට ඉතාමත් වැදගත් සම්දිස්ථානයක්. ඉතින් ඒ නිසා මේ තුලින් විදර්ශනා පැත්තකුත් මතු කරලා අවසන් කරොත් හොඳයි කියන එක. පොද විශේෂයෙන් මේ නිවන් දකින බණ භාවනා කරන මාර්ගඵල උපදවා ගැනීම සඳහා විශේෂයෙන්ම විදර්ශනා ඥාන පදනම වන මේ නාම රූප පරිච්ඡේද ඥානේ ධම්මට්ටි ඥානේ කියන එක ගොඩනගින්නේ මේ විඥාන නාම රූප කියන මේ පරමාර්ථ ධර්මයන් පදනම් කරගෙන. ඉතින් ඒ නිසා මේ තන ඒ ප්‍රත්‍යභාවේ හා ඒ තුල කෙලස් කර්ම විපාක සකස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපි අවබෝධයක් ඇති කර ගැනීම මේ විදර්ශනා මාර්ගයේදී විශේෂයෙන් වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මම මුලදීත් මතක් කරා මේ පටිච්ච සමුප්පාදය අපි සිද්ධාන්ත වශයෙන් කතා කරනවා වගේම මේවා අපේ ජීවිතයට ගලපගෙන විදර්ශනාවන් මේ තුලින් මතු කරගන්නේ කොහොමද කියන එක පිළිබඳවත් කතාකරන්න උත්සාහවත් වෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ මුල් ඒ අඩුව කතා කරලා මදුපිණ්ඩික සූත්‍රයේ ආශ්‍රයෙන් ඒවා අපි කොහොමද අපේ ජීවිතයට ගලපගන්නේ කියන එක කතා කරන්න මම අදහස් කරනවා. මීට පෙරත් මේ මදුපිණ්ඩික සූත්‍රයේ පිළිබඳ යම් යම් විවරණයන් කළ යුතු බව ආරාධනාවන් ලැබිලා තිබුණා. ඉතින් ඒ නිසා ඒකත් ඇසුරු කරගෙන කලින් කලට මං සූත්‍රත් මේ සඳහා යොදා ගන්න නිසා ඒ විදිහට කතා කරන්න මම අද දවසේදී සූදානම් කරගත්තා. අපි ගිය සැරේ කතා කරපු තැනට අපි නැවත ගියොත් පෙරවරුවක් වශයෙන් මතක් කර ගැනීමක් වශයෙන් නාම රූප පිළිබඳව කතා කරගෙන ආවේ විඥාන ප්‍රත්‍යයෙන් උපදින නාම රූප මොනවාද කියලා. ඒ නාම ධර්මයන් හා රූප ධර්මයන් පිළිබඳව අපි යම් විග්‍රහයක් කරගෙන ආවා. එතකොට එහිදී මේ නාම ධර්මයන් පිළිබඳව ගිය සැරේ අපි ඒවා බෙදලා ධර්මයේ තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා කරා. ඒ අතර විශේෂයෙන් ඒ නාම ධර්මයෝ සියල්ල චෛතසික වශයෙන් 52ක් ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඒවා ධම්මසංගණී ප්‍රකරණවල අත් මේවා සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කුසලා ධම්මා, අකුසලා ධම්මා, අභ්‍යාකතා ධම්මා කියන මේ ත්‍රිකය යටතේ මේවා බෙදීමට ලක් කරලා තියෙනවා. ඒ අතර කුසල් අකුසල් සියල්ලටම සාධාරණ වන සිතුවිලි, ඒ වගේම චෛතසික ධර්ම, ඒ වගේම අකුසලයන්ට පමණක් සාධාරණ වන හා කුසලයන්ට පමණක් සාධාරණ වන චෛතසික හැටියට මේවා බෙදලා තියෙනවා. එතකොට ඒවා අපේ හිතේ යෙදුනහම තමයි අනුසාරයෙන් තමයි අපි මේවා අකුසල් මේවා කුසල් කියලා දැනගන්නේ. අකුසලයේ අකුසල වශයෙන් දැන ගැනීම අප මේ විදර්ශනා මාර්ගයට හා අපේ හිතෙන් අපිට ඒ අකුසලෙන් මිදීමට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා තමයි මේ අපි වරින් වර කතා කරන්නේ. එතකොට ඒ අකුසල් තේරුම් ගත්තාම අකුසල් සිත් වශයෙන් බෙදලා ඒ සිත් වලට ඒ චෛතසික ධර්ම අදාළ කරලා කතා කරලා ලස්සනට ඒවා විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒ බුද්ධ ශාසනයක පමණක් ඒ විග්‍රහ වෙන. අකුසලයක් කියන්නේ මොකද්ද? අකුසලයේ උපදින්නේ කොහොමද? ඒ අකුසලයේ තුල යෙදෙන ධර්ම මේ හිතට අකුසලයේ කියන හිතට අපිට දුකක් කනගාටුවක් තරහක් ගමනාපයක් කියන මේ අකුසල් එනකොට මේ අකුසලයට මේ හිතට බලපෑම් කරන්න මොන වගේ ධර්මද කියලා මේ නාම රූප ධර්මයන් බෙදා වෙන් කරලා තමයි එතන පෙන්නලා තියෙන්නේ. එතකොට අපි කතා කරේ වගේ අකුසල සාධාරණ හැම අකුසලයකම තුලම යෙදෙන ධර්ම මෝහය අහිරිකය අනුත්ප්පේ උද්දච්චය කියලා. අකුසල් සිතක් හටගන්න නම් මේ හතර අනිවාර්යෙන්ම තිබිය යුතුයි කියන එක තමයි මේ ධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ තමන් තුල යම් වෙලාවක අකුසලයක් ඉපදුනාම ඒ අකුසලය ඉපදුනහම තමන්ට කල්පනා කරන්න පුළුවන් මං තුල ඒකාන්තයෙන් මෝහය හටගෙන පවට ලැජ්ජාව නැතිකම හටගෙන පවට ලැජ්ජාව පවට බය නැතිකම කියන එක ඉපදෙලා හිතේ විසිරුණුකම නොසන්සුන්කම කියන එක ඉපදිලා මා තුල මේ කෙලෙස් හතුරන් මා තුල හටගෙන නේද කියලා අපිට සංවේගය ඇති කරගන්න පුළුවන්. එකකින් අකුසලයේ හඳුනා ගන්න. ඒ අකුසලයේ දැනගත්තාම මගේ හිතේ මේ වගේ ලාමක ධර්ම හතරක් හටගෙන නේද කියලා දැනගන්න පුළුවන්. ලෝභය ඉපදුනහම ඒ ලෝභය හටගන්නකොට ලෝභයේ සමග අනිවාර්යෙන් ලෝභය, දිට්ඨිය, මාන්නය කියන මේ ධර්මතා ලෝභයත් එක්කමයි හටගන්නේ. ඒ නිසා මන් තුළ යම් වෙලාවක දෘෂ්ටියක්, වැරදි දෘෂ්ටියක් හටගත්තොත් මේ දෘෂ්ටිය හටගත්තේ මන් තුළ ඒ ධර්මයක් තුළ තියෙන ලෝභය නිසා නේද? ලෝභය නැතිුණා නම් මේ වගේ ලාමක දෘෂ්ටි මන් තුළ හටගන්නේ නේද කියලා අපිට ඒව ගැන මෙනෙහි කරන්න පුළුවන්. ඒ වගේ මන් තුල මාන්නයක් ඇති වුණා. තමන් උසස් කියලා හෝ පහත් කියලා හෝ අන් අය හා සමානයි කියලා හෝ මැනීම අපි. මේ මැනීම අපි රහත් වෙනකම් මේ මැනීම කරනවා. ඉතින් ඒ නිසා පුතග්ජනාය හා ඒ ආර්යයන් අතර මේ මැනීම ප්‍රමාණයන්ගෙන් මේ උස් පහත් වීම වශයෙන් ඒවා සිද්ධ වෙනවා. යම් වෙලාවක අපි මේ විදිහට මේ මැනීමක් කරනකොට මාන්නයක්. ඉතින් මාන්නේ කියන කෙලෙසේ තාසියුම්ම යෙදෙන තාමත් අපිට දුකක් ගෙන දෙන වෙහෙසක් ගෙන දෙන කෙලෙසයක් මේ මාන්නය කියන එක. ඉතින් මාන්නය තියෙන කෙනාට හැම වෙලාවෙම කොතන ගියත් මේ මැනීම නිසාම පුදුමාකාර මේ දුකකින් එන්නේ අර සැහැල්ලුව සරල බව නැහැ. කොහේ හරි උත්සවයකට ගියත් වැඩගත් කටයුත්තකට ගියත් එයා ඒ වෙනුවෙන් අනිත් අයට තමන් පෙනී හිටින්න ඕන ඉස්මතු වෙන්න ඕනි කියන කාරණාවෙන් එයා බොහෝ විට ඇඳුම් පැළඳුම් හැසිරීම් කතා බහ වෙහෙසකින් ඒවා කටයුතු කරනවා. ඉතින් ඒ මාන්නේ නැතුණාම පුදුමාකාර විදියේ සැහැල්ලු බවක් සරල බවක් නිදහස් බවක් හිතට දැනෙනවා. ඉතින් ඒ අන්නේ නිදහස් බව සැහැල්ලු බව අද්දකපු කෙනා මාන්නේනකොට එයාට තේරෙනවා මේ මාන්නේ කියන එක මොන තරම් දුකක්ද පීඩාවක්ද හිතට මොන තරම් බරක්ද මේ මැනීම නිසා. ඒක තමන් විසින්ම මනිනවා කියන එක තමන්ට වැටහෙන්නේ නැහැ. ඒ නිසා ඒවා තේරුම් ගත්තුවා ඒවා දුරු කරගත්තාම අමාරුවෙන් හරි පුදුමාකාර විදිහේ සැහැල්ලුවක් හිතට දැනෙනවා. ඉතින් ඒ වගේම මේ මාන්නේ යෙදෙනව නම් ලියදෙන්නේ මන් තුළ ලෝභය නිසා නේද කියලා. ඇයි ලෝභය ඇති වුනේ කියලා ඒ වස්තු ආරම්භය, රූප ශබ්ද ආරම්භය, මොනවා හරි දේවල් ආරම්භය තමන් තුළ ලෝභය හොයාගෙන ඒක නැති කරගත්තොත් මේ මාන්නේ කියන එක යෙදෙන්නේ නැති බව තමන්ට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ ලෝභ ත්‍රිකය, මෝහ ත්‍රිකය, දෝෂ චතුස්කය කියලා මේ වර්ග කරලා තියෙන. අන්න ඒ වගේ අපිට මේ අපි හිත හදාගන්න මේවා උපකාර කර ගැනීම, අවබෝධයක් ඇති කර ගැනීම සඳහායි. නැත්තම් මේවා අපි කරුණු වශයෙන් ඉගෙන ගත්තට මේවා ජීවිතේට දැනෙන්නේ නැහැ. ද්වේෂයක් හටගත්තාම ද්වේෂය අනිවාර්යෙන් ද්වේෂයත් සමග ද්වේෂය තනියමත් උපදිනවා. ඊට අමතරව ඊර්ෂ්‍යාව, මසුරුකම, කුක්කුච්චය, පසුතැවිල්ල කියන මේ දේවල් ද්වේෂය සමගමයි උපදින්නේ. අපිට හිතන්න පුළුවන් යම් වෙලාවක තමන් තුළ ඊර්ෂ්‍යාව ඉපදිලා තියෙනවා. අනුන්ගේ සැප පිළිබඳව අකමැති බවක්, අනුන්ගේ දියුණුව ඉවසන්නේ නැති බවක්, අනුන්ගේ ගුණයක් තමන්ට මෙනෙහි කරන්න, ඒක පිළිබඳව හිතන්න, කල්පනා කරන්න ගුණයක් කවුරු හරි කියනවනම් ඒ වෙලාවට තමන් තුළ අනිත් කෙනා කෙරෙහි අකමැත්තක් හෝ ඒකේ අගුණයක් මතු කරන්න උත්සාහවත් වෙනවා. මේ ඊර්ෂ්‍යාව නේද එතන? මේ ඊර්ෂ්‍යාව ඇයි මන් තුළ යෙදුනේ? අය ඒ පුද්ගලයා කෙරෙහි තරහ, අමනාප, ද්වේෂය තියෙන නිසා නේද මන් තුළ ඊර්ෂ්‍යාව යෙදුනේ කියලා අන්න ඒ විදිහට ඒ මූලය පරීක්ෂා කරන්න පුළුවන්. දැන් අකුසල මුල් කියලා තියෙනවනේ, මෝහය, ලෝභය, ද්වේෂය, මෝහය. එතකොට මේ ලෝභ, දේශ, මෝහ කියන අකුසල් මුල් පදනම් වෙලා තමයි ඉස්සෙසු අකුසල් උපදින්නේ. ඉතින් ඒ නිසා මේ මූලය හඳුනාගත්තේ නැත්නම්, නිධානය හඳුනාගත්තේ නැත්නම් ඒ අකුසලේ දුරු කරන්න අමාරු. මච්චරිය ඊළඟ. මච්චරිය කියන එක, මසුරුකම කියන එක, තමන්ගේ දේවල් දෙන්න අකමැතිකම, අන් හය හා සාධාරණ වෙනවට අකමැතිකම, ආදාන ආදී පින්කම් කරන්න ගියාම, කුසල් කරන්න ගියාම මේ මසුරුකම කියන එක විශේෂයෙන් බලපානවා. අන්නේ නිසා මේ මසුරුකම ඇති වෙන්නේ ද්වේෂය නිසා නේද, අකමැත්ත නිසා නේද කියලා අපිට මේ මසුරුකම දුරු කරගන්න ඊට අදාළ මූලය හොයලා අපිට එතනින් ඒක අයින් කරගන්න පුළුවන්. කුක්කුච්චය කියන්නේ කුකුස, තමන් කළ නොකළ දේවල් කරගන්න බැරි වෙච්ච අකුසල් පිළිබඳව කරගත්තු, කරන ලද කුසල් පිළිබඳව ඇති වෙන කුකුස, පසුතැවිල්ල. විශේෂයෙන් ඒවා මේ ගිහි ජීවිතයේ කාම ලෝකයේ මේ පසුතැවිලි කියන ඒවා විශේෂයෙන් මේ කෙනකෙනා තුළ පැලපදියම් වෙලා තියෙනවා. ඒ ජීවිතේ බොහෝ විට මේ විනාශ වෙන්න, අඳුරු වෙන්න, මානසික මට්ටම් පවා වෙනස් වෙන්න මේ පසුතැවිල්ල කියන එක හේතු වෙනවා. එතකොට ඒක පසුතැවිල්ල තුළ දේශය පදනම් වෙලා ඒ පසුතැවිල්ල තියෙන්නේ. කුකුස, පසුතැවිල්ල කියන ඒවා තුළ ද්වේෂය රැඳිලා තියෙනවා, අකමැත්ත කියන එක. සමහර විට මේකත් එක්ක තමන් තුළ ද්වේෂය තියෙනවා කියලා ඇතැම් අවස්ථාවල තේරෙන්නේවත් නැහැ. නමුත් සියුම්ම පරිස්සා කරලා බැලුවොත් ඒ ද්වේෂය කියන එක ඒ තුළ තියෙනවා. ඉතින් අන්න ඒ විදිහට මේ අකුසල් පිළිබඳව අපිට දුරු කරගන්න මේ වගේ ධර්ම කොටාසයන් ආදේශ කරගන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරයේ තුලින් ඒවා අයින් කරගන්න පුළුවන් නිසා ඒවා එළියට අරගෙන පැහැදිලි කරන්න යෙදුනේ. ඒ වගේම කුසල් පිළිබඳවත් අපි කතා කරා. කුසල චෛසික 25ක් කියලා මේ හිතක යෙදෙන ධර්ම අනුව මේ හිත වෙනස් කරමින්, මේ හිතේ ස්වභාවය, හිතේ ගතියන්, හිතේ ප්‍රතිඵල වෙනස් කරන්න මේ චෛතසික ධර්ම උපකාර වෙනවා. එතකොට ඒවා ඒ හිතේට දැනෙන ස්වභාවයන් අනුව බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් දැකලා ඒවා බෙදලා වර්ග කරලා තියෙනවා. එතකොට මේ සද්ධා, සති, හිරි, ඔත්තප්ප කියන ඒවා, ඒවා පවට ලැජ්ජාකම, බයකම, අලෝභ, අද්වේෂ, තත්‍රමඤ්ඤතා කියන ඒ චෛතසිකයන්ගේ මැදහත් බව, කාය, චිත්තාදී පස්සද්ධියන් සැහැල්ලු මුදු භාවයන්, මේවා පිළිබඳව ගිය සැරේ අපි කතා කරා. එතකොට අකුසලයක් කුසලයක් ඇති වෙන්න නම් අනිවාර්යෙන් ඒ තුළ ශ්‍රද්ධාව, විශ්වාසය තියෙන්න ඕන. කුසල් කරන්න බොහෝ විට අපි බොහෝ දේවල් කරන්න යමක් බලාපොරොත්තු, ඒ මොහොතේම ප්‍රතිඵල බලාපොරොත්තු. නමුත් ප්‍රතිඵලයක් ඒ මොහොතේ බලාපොරොත්තු නොවි තමන් කරන ක්‍රියාවේදී තමන්ට අනාගතයේ සැප යහපත ගෙනත් දෙනවා කියන විශ්වාසය ශ්‍රද්ධාව පදනම් කරගෙන තියෙන, බුද්ධ වචනය පදනම් කරගෙන. ඉතින් ඒ නිසා හැම කුසලයක්ම ශ්‍රද්ධාව අවශ්‍යයි, සතිය අවශ්‍යයි කියන්නේ අන්න ඒ නිසා. විශේෂයෙන් මේ ශ්‍රද්ධාව, සතිය කියන එක නැත්තම් ඒක කුසලයක් නොවන බවත් මං ගිය සැරේ මතක් කරන්න යෙදුණා. ඉතින් ඒ විදිහට අලෝ, බදේසාදී මේ ධර්මත් ඒ වගේම තමයි හිතක යෙදුනොත් කුසල් වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් ඒ ඊට පස්සේ ඊට අමතරව ඒ කුසලයන් වරින් වර දැන් සීලය පදනම් කරගෙන කුසල් වෙනකොට මේ 19ට අමතරව මේ සිතුවිලි 19ට අමතරව සම්මා වාචා කම්මන්ත ආජීව කියන එක සිතුවිලි ධර්ම චෛතසික ධර්ම ටිකක් හිතේ යෙදিলা ඒ අකුසලෙන් වැළකීම කියන එක සිද්ධ වෙනවා. ඒ වගේම කරුණා මුදිතා කියන ඒවා කරුණාව මුදිතාව කරුණාව කියලා කියන්නේ අනුන්ගේ දුකේදී පිහිටවීම. මුදිතාව කියලා කියන්නේ අනුන්ගේ සැපේදී සතුට වීම. අනුන්ගේ සැපයක් දැකලා අපිට සතුට හිතෙනවා නම් ඒ හිතේ මෙන්න මේ ධර්මයේ මුදිතාව කියන ධර්මයේ යෙදිච්ච නිසා තමයි අපි හිතේ වගේ ස්වභාවයක් වැටහෙන්නේ. තවම ඒ වගේම තව දුකකටපත් වුණාම යාට පිහිට වෙන්න උත්සාහවත් වෙනකොට පිහිට වෙනකොට කරුණාව කියන එක ඒ හිතේ යෙදෙනවා. ඉතින් අන්න ඒවා යෙදුනහම තමයි අර හිතක් වෙනස් වෙන්නේ. මේ ධර්ම අපි නොදන්නාකොට අපි ඒවා මේ සත්පුද්ගල භාවයෙන් මට කරුණාව ඇති වුණා මට මුදිතාව ඇති වුණා කියලා අපි ඒවා ප්‍රපංචය කරනවා. ඒ නිසා ඒ ප්‍රපංචයන්ගෙන් මිදිලා මේ ධර්මතාවයන් තුළින් මේ වගේ හිතේ පරිවර්තනයක් වෙනවා. මේ වගේ ස්වභාවයන් මේ නාම රූප ධර්මතාවය තුළ සිද්ධ වෙනවා. එතකොට මේ හැම තැනම තියෙන්නේ මේ හේතුඵල ධාම. නාම රූප නිසා විඥානේ විඥානේ නිසා නාම රූප කියන මේ අනාත්මෝ ධර්මතාවයන් ටිකක් නේද මේ ඇති වෙමින් නැති වෙමින් පවතින්නේ කියලා අපි ඒවා ඒ විදිහට මෙනෙහි කරනකොට ඒ ධර්මයන්ට හැකියාවක් තියනවා කියලා අපි දැනගන්නකොට අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙලා එයාට අර සත්පුද්ගල අදහස නැති වෙලා යනවා. ඊට පස්සේ අපි කතා කරේ නාම ධර්ම කතා කරලා රූප පිළිබඳව. රූප බුදුරජාණන් වහන්සේ අපේ මේ මම කියලා ගන්න මේ කය මේ එකක් වශයෙන් ඝන සංඥාවෙන් අහුවෙලා තියෙන කය කොටස් 28කට බෙදලා ඒ කොටස් වෙන් කරමින් කර කර බලනකොට අර එකක් වශයෙන් ගැනීම නිසා අපිට සත්පුද්ගල අදහසක් ඇති වුණා නම් මේ එකක් වශයෙන් පේන තැන නුවණින් එතන තියෙන්නේ මෙන්න මේ වගේ වෙනස් වෙනස් වූ ධර්මතා ටිකක් කියලා නුවණට වැටහෙනකොට එයාට අර තමන්ගේ හිතේම නේද මේ සත්පුද්ගල අදහස් ඇති වෙන්නේ කියන එක එයාට වැටහිලා රූපය පදනම් කරගෙන තියෙන මම කියන මගේ කියන ඒ වගේම ආත්ම දෘෂ්ටින් නැති වෙලා යනවා. ඒ නිසා තමයි මේ රූපය මේ කොටස් වලට බෙදලා තියෙන්නේ. ඒ කාම ලෝකයේ ඉන්න අය විශේෂයෙන් මේ රූපයට මුලා වීම තියෙන නිසා බුදුරජාණන් වහන්සේ මේ කායානුපස්සනාවෙන් ඒ රූපය කර්මස්ථාන පෙන්නලා ඒ කෙලෙස් දුරු කරගන්න විශේෂ කර්මස්ථානයක් පෙන්නන. ඒ අතර මේ අටවිසි රූපයට අමතරව ද්වත්තිංසාකාරයේ කියලා ඒ රූපයෙන් මේ කොටස් මේ කියපු 28කින් යුක්ත රූපයම වෙන ක්‍රමයකට පෙන්නලා කොටස් 32ක් වශයෙන් ඕලාරිකව මේක තේරෙන්නේ නැති කෙනාට තමන්ට පේන දේවල් ඔස්සේම කෙස් ලොම් නිය දත් හම් මස් නහර කියන මේ කොටස් ඔස්සේ මේ ඝන සංඥාව ඒ කියන්නේ අපිට එකක් වශයෙන් පුද්ගලයෙක් වශයෙන් පේන තැනක මේ විදිහේ කෙස් ලොම් ආදී කොටස් ටිකක් නේද තියෙන්නේ කියලා මතු කරලා දීලා ඒ ඔස්සේ පුද්ගල භාවයේ ගලවන්න බුදුරජාණන් වහන්සේ ඒ දහම් න්‍යායන් ගෙනල්ලා තියෙනවා. ඒ වගේම ධාතු කර්මස්ථානය ඇති ධාතු කොටස් 40කට බෙදලා පඨවි කොටස් 20යි ආපෝ කොටස් 12යි තේජෝ කොටස් 4යි වායෝ කොටස් 6යි කියලා කොටස් 40කට බෙදලා මේ විදිහට ඒ අර එකක් වශයෙන් පෙනෙන රූපය කලාප වශයෙන් කඩලා කොටස් වශයෙන් කඩනකොට ඒකෙන් වෙන්නේ අපි තුළ තියෙන අර ඝන සංඥාව එකක් වශයෙන් ගැනීම නිසා ඇතිවන අර මෝඩකම අයින් වෙලා අපේ සත්පුද්ගල අදහස අයින් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේට උපමාවකුත් දීලා තියෙන්නේ ගවයෙක් මරන්නෙක් හෝ අතවැසියෙක් හෝ ගව දෙනක් අරගෙන යනකොට මස් කඩේට අරගෙන යනකොට හැම වෙලාවෙම ඒ ගව සංඥාව තියෙනවා. නමුත් ඒ මස් කපන කෙනා ඒ ගවයා කොටස් කොටස් වලට මස් ඇට හම නහර මේවා කොටස් වලට බෙදලා වෙනස් වෙනස් විදියට ගොඩ ගහලා තියෙනකොට අර ගවයෙක් විකුණනවා කියන සංඥාවෙන් නැතුව මස් ගොඩක් කියන සංඥාවෙන්. නමුත් අර කොටස් ටිකමයි තියෙන්නේ. අන්න ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ මේ පෙන්නපු රූප නුවණින් අපේ හිත තමන්ගේ ශරීරයට යොමු කරගෙන ඒ විදිහට කඩ කඩා බලනකොට තමන්ට මේ රූපය පිළිබඳව ඇති වෙලා තියෙන මේ විපරිත අදහස් දුරු වෙලා යනවා. ඉතින් අන්න ඒ නිසයි මේ ඉගැන්වීම් තියෙන්නේ. ඒ නිසා ඒවා අපි ඉගෙනගෙන ප්‍රායෝගික බැලුවොත් තමයි අපිට ඒ කෙලෙස් දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වෙන ආකාරය හේතුඵල ධම පොදු ප්‍රත්‍යභාවය පොදුයි. තණ්හාව පටිච්ච සම්පාදේ සූවිසි ප්‍රත්‍ය කියන එක මේ හට ගන්න ආකාරය පිළිබඳව සූත්‍ර ක්‍රමයට අපිට දකින්න ලැබෙනවා. දුකට හේතුව එහෙවත් එහෙම නැත්නම් මේ කියපු විඥාන නාම රූප කියන මේ පරමාර්ථ ධර්මය උපදින හේතුව චතුරාර්ය සත්‍ය විදිහට තණ්හා වැටියට පෙන්වලා තියෙනවා. පටිච්ච සම්පාද ක්‍රමයේදී මේ පටිච්ච සම්පාද අංග 12ත් අභිධර්මයට යනකොට බට්ටානේ වගේ තැන් වලට යනකොට සූවිසි ප්‍රත්‍යක් පෙන්නලා මේවා හටගන්න ප්‍රත්‍ය ශක්තියන් වශයෙන් පෙන්නලා ඒවා මේ නිසා හටගන්නේ හේතු ප්‍රත්‍ය ආරම්භන ප්‍රත්‍ය අධිපති ප්‍රත්‍ය ආදී ප්‍රත්‍ය වීම මත නාම රූප ධර්මය හටගන්නවා කියලා පෙන්නන. ඒ විදිහට පෙන්නලා රූපය පිළිබඳව ඒ පොදු ප්‍රත්‍යභාවය පිළිබඳව එතකොට රූපය විතරක් අපි එළියට ගත්තොත් රූප සමුට්ඨාන කියලා කම්ම චිත්ත ඉතු ආහාර කියලා හතරක් විශේෂයෙන් අපිට මේ ධර්මයේ මූලිකව මේ ධර්මයේ ඉගෙන ගන්න අයට පෙන්නවා. ඊට අමතරව තව ප්‍රත්‍ය ගොඩාක් පෙන්නවා. දැන් මේ ඉහළ පෙන්නපු දේවල් මේ රූපය හටගන්න ප්‍රත්‍ය වෙනවා. ඊට අමතරව අවිද්‍යා සමුදය, කම්ම සමුදය, ආහාර සමුදය ආදී වශයෙන් ඒ විදිහට ප්‍රත්‍යත් පෙන්නවා. මෙතන රූපෙට විතරක් අදාළ කරලා මේ කර්ම චිත්ත හිතු ආහාර කියන මේ ප්‍රත්‍ය හතරෙන් රූප උපද්දවන්න පුළුවන් හැකියාව තියෙන බව බුදුරජාණන් වහන්සේ මතු කරලා පෙන්නනවා. දැන් අපිට මේ ආයතන 6 අනුසාරයෙන් රූප හැටියට වැටහෙන සියලු රූප පරමාර්ථ දැන් අපි කියමුකෝ මට මිනිස්සේ වැටහෙනකොට ඒ මිනිස්සයා කියන එක රූපයක් නෙවෙයි. ගෙවල් දොරවල් යාන වාහන කියනවා රූප නෙවෙයි. ඒ රූප ධර්ම කෙරෙහි අපි ඇති කරගෙන තියෙන අදහස් ටිකක් විතරයි ඒවා. ඒවා සම්මුති පඤ්ඤප්ති කියලා කියන්නේ. මොකද මේ රූප කියලා පරමාර්ථ වශයෙන් මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මව ගත්තාම ඒවා මේ වෙනස් කරන්න ඒ වගේ මේවා ඒව තුළ මේ ඒ ධර්මවල අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ පිහිටලා තියෙනවා. ඒ වගේ ඒට ආවේනික ලක්ෂණ. නමුත් මේ මිනිස්සයා ගෙවල් දොරවල් යාන වාහන කියන ඒවා මේ සම්මුති වශයෙන් තියෙන වගේ කිසි පදනමක් නැහැ. දැන් අපි පඨවි ධාතුව කිව්වොත් පඨවිය කවදාවත් අය ආපෝව තේජෝ වෙන්නේ නැහැ. ඒ පඨවියමයි. ඒ පඨවිය කිසිම කලක පඨවි ධාතුවට වෙනත් විකාරයක් බවට, ඒ කියන්නේ වෙනත් සත්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. මේ තදගතිය යම් කාලයක ආපෝ වෙන්න පුළුවන් කියලා එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අන්න ඒ වගේ ධර්ම ස්වභාවයක් තියෙනවා තමයි අපි රූප කියලා කියන්නේ. නමුත් මිනිස්සයා කියන එක අපි කියමුකෝ ඒ මිනිස්සයා කියන අදහස් කරපු දේටම එක එක්කෙනා විවිධ නම් පනවනවා. මුදලාලි, තාත්තා කියනවා, දරුවා කියනවා. ඒ වගේ තව නොයේක් දේවල් පනවමින් ඒවා වරින් වර වෙනස් වෙනවා. වෙනස් භාවයට පත් වෙනවා. ඒ සම්මුති ස්වභාවයන්ගේ හැටි. නමුත් මේ කම්ම චිත්ත ඊතුහාර කියන ප්‍රත්‍ය වලින් පරමාර්ථ වශයෙන් රූප උපද්දවන්න හැකියාවක් තියෙනවා. රූප උපද්දවන්න පුළුවන්කම තියෙනවා. අර කියපු රූප පඨවි ආපෝ තේජෝ ආයවාදී රූප විපද්දවීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒ රූප අපි මුලින් කතා කරපු 28 රූප ඒවා ඇත්තටම ඔබ ඉගෙන ගන්න ඒවා මට මේ වෙලාවේ ඒවා එකින් එක රූප පිළිබඳව කතා කරන්න මේ කාලේ මදි මේ දේශනා මාලාවේ හැටියට. ඉතින් අපි ගිය සැරෙත් මේක යම් ප්‍රමාණයකට මතක් කරා මේ අපිට හටගන්න රූප අපි එක පැත්තකින් කිව්වොත් කෙස්ලොම් නියදත් ආදී රූප ටික එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ ආදී අපි අර ධාතු කර්මස්ථානයේ වඩන කොට ගන්න කොටස් 40 පටවි කොටස් 20, කේසා ලෝමානකා දන්ත ආදී කොටස් 20, ආපෝ කොටස් 12, පිත්ත සෙම සැරව දහදිය කඳුළු ආදී මේ කොටස් 12, ඊට පස්සේ වායෝ කොටස් තේජෝ කොටස් මෙයා ඔබ දන්නවා. ඒ නිසා මම ඒවා එකින් එක අරගෙන විස්තර කරන්නේ. එතකොට අන්න ඒ රූප පිළිබඳවත් අර මුලින් පෙන්නපු ඒවම තමයි මේ 820 රූප හැටියට අභිධර්මයේ පෙන්නලා තියෙන්නේ. මේ සියලු රූප උපද්දවන හේතු තමයි මේ කම්ම චිත්ත හේතු ආහාර කියලා කියන්නේ. හේතුව කර්මය. ඒ කර්මය කියන්නේ මොකද්ද? කුසල් අකුසල් සිත්හි යෙදෙන චේතනාව තමයි එතන කර්මය කියලා කියන්නේ. එබඳු චේතනා 25ක් පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා. අකුසල් චේතනා 12ක්, කාමාවච කුසල් චේතනා 8ක්, හා රූපාවච කුසල් චේතනා 5ක්. මෙන්න මේ 25න් චේතනා 25න් තමයි කර්මජ රූප උපද්දවන්නේ. කර්මජ රූප උපද්දවන්න පුළුවන්කම තියෙනවා. තවත් සිත් තියෙනවා. නමුත් ඒ සිත් අරූපාවචර සිත් තියෙනවා, අහේතුක සිත් තියෙනවා. ඒවා කර්ම හැටියට සඳහන් වෙන්නේ නැහැ. ඒවා විපාක සිත්. ඒ වගේ මේ කියන රූප උපද්දවන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා මේ කර්මයෙන් උපද්දවන රූප මොනවද කියලා මේ ඉදිරියෙන් පෙන්වන්නේ. ප්‍රසාද රූප පහ, භාව රූප කියන්නේ ඉත්තින්ද පුරුසින්ද ආදී භාව රූප දෙක, හදේ වස්තු රූපේ, ජීවිත රූපේ කියන එක මේ නමය ඒකාන්තයෙන් කර්මයෙන්මයි උපදින්නේ. වෙන ප්‍රත්‍ය වලින් ඒ රූපේ උපදින්නේ නැහැ. ඒ වගේම ඊට අමතරව අවිනිර්භෝග රූප කියන්නේ සුද්ධාෂ්ටකය, හා පරිච්ඡේද රූපය කියලා කියන්නේ රූප කලාප වෙන් කරන හිදස. හැම රූප කලාපයක්ම කලාප වෙන්වෙන් වශයෙන් තමයි පවතින්නේ. ඒ වෙන්වන ආකාශ රූපය කියලා මේකට කියනවා. පරිච්ඡේද රූපය කියලා කියන්නේ අන්න ඒක. ඒ නිසා තමයි අපිට රූප කඩන්න වෙන් කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ විදිහට රූප පිළිබඳව, කර්මජ රූප පිළිබඳව අපි කතා කරා. ගිය සැරේව පිළිබඳව යම් යම් ප්‍රශ්න වශයෙන් අපි සාකච්ඡා කරන්න යෙදුවා. චිත්තජ රූප පිළිබඳව හිතෙන් උපද්දවන රූප. එතකොට චිත්ත සමුට්ඨාන රූප උපද්දවන සිත් ගත්තාම එතකොට හිතෙන් රූප උපද්දවන. එතකොට ඒවා අහේතුක විඥාන 10, චක්කු විඥාන, සෝත විඥාන ආදී කුසල හා අකුසල වශයෙන් විඥාන 10ක් තියෙනවා ඔබ දන්නවා. අර අපි ගිය සැරේම කතා කරා අකුසල විපාක චක්කු විඥානේ, කුසල විපාක චක්කු විඥාන, අකුසල විපාක සෝත විඥානේ, කුසල විපාක සෝත විඥානේ ආදී වශයෙන් 10ක්, අරෝපාවචර විපාක 4ක් කියන මේ 14 හැර සිත් ඔක්කොම 89ක් තියෙනවා. 89න් 14 හැර අනිත් සිත් වලින් රූප උපද්දවන්න පුළුවන්. චිත්තජ රූප. ඒක පිළිබඳව අපි ගිය සැරේ කතා කරමු. චිත්තජ රූප, චිත්ත රූප කියන්නේ මොනවද කියලා. ඉතින් ඒ නිසා අපි චිත්තජ රූප කියවහම සිතෙන් උපද්දවනම රූප පරමාර්ථ වශයෙන් ඇති අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණයට යටත් රූප පිළිබඳව තමයි අපි ගන්න ඕනේ. හිතට වැටහෙන දේවල් නෙවෙයි චිත්තජ රූප කියන්නේ. ඒවා විඤ්ඤාප්ති රූප, අවිනිර්භෝග රූප, ශබ්ද රූපේ, විකාර රූප තුන, පරිච්ඡේද රූපේ කියලා ඔක්කොම 13යි 15ක් ධර්මයේ සඳහන් වෙනවා. ඒතර විඤ්ඤාප්ති කියලා කියනකොට අපි මේ කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති. කාය විඤ්ඤාප්ති කියනකොට අපි අත හොලවලා යම් යම් කරන දේවල්. ඒතකොට ඒක හිත නැතුව මේ අත සෙලවීම කියන එක කරන්න බෑ. ඇතැම් හිත් තියෙනවා මේ විඤ්ඤාප්ති උපද්දවන්න බෑ. දැන් චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී මේ හිත්වලට විඤ්ඤාප්ති කරන්න බෑ. ඒ වගේම භවාංග හිතවලට විඤ්ඤාප්ති කරන්න බෑ. ඒ නිසානේ අපි හිත භවාංග ගත වෙච්ච ගමන් මේ ඉරියව්වක්වත් පවත්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඇතම් සිත් තියෙනවා මේ විඤ්ඤාප්ති මේ කතා කරන්න කය සොලවීමේ හැකියාවක් නැති සිත්. ඒවා විඤ්ඤාප්ති උපද්දවන්න බෑ කියලා කියනවා ඒ සිත්. ඒ වගේ ඇතම් සිත් තියෙනවා ඉරියව්ව පවත්වන්න බෑ. මේ ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා කියන ඉරියව් පවත්වන්නත් බැරි හිත් තියෙනවා. ඒ වගේ මේ දෙකම කරන්න බැරි හිත් තියෙනවා. ඇතම් සිත් තියෙනවා මේ දෙකම කරන්න පුළුවන්. ඒතකොට අපි කියමු ධ්‍යාන සිත් වගේ ගත්තොත් ඒවට මේ ඉරියව්ව පවත්වන්න පුළුවන්, විඤ්ඤාප්ති කරන්න බෑ. කුසල කුසල් සිත් ගත්තාම ඒවට විඤ්ඤාප්ති කරන්නත් පුළුවන්, ඉරියව්ව පවත්වන්නත් පුළුවන්කම තියෙනවා. කාමාවචර කුසල කුසලාදී සිත් වලට ඒ හිතේම අකුසලයක් කරනකොට අපි අකුසලයේ ඒ හිතේටම පුළුවන්කම තියෙනවා ඒ කය ක්‍රියා කරවන්න, වචන කතා කරවන්න, ඉරියව්ව පවත්වන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා තමයි විඤ්ඤාප්ති කියලා. ඒ විඤ්ඤාප්ති රූප අනුසාරයෙන් තමයි අපි මේ කය ක්‍රියා කිරීම, වචන කතා කිරීම සිද්ධ වෙන්නේ. එතකොට ඒවා ඒ අවස්ථාවට හිතෙන් උපද්දවන්නේ. ඒ නිසා ඒ චේතනාව හිතේ චේතනාවත් එක්ක හිතෙන්ම උපද්දවන රූප. හිත නැතුව කවදාවත් ඒ රූප උපද්දවන්න බෑ. මේවා ඔබ තවත් හොඳට විග්‍රහ කරලා විසිතරව තේරුම් ගන්න උත්සාහවත් වෙන. ඉතින් ඒවා තේරුම් ගත්තාම හරි ලස්සනයි අපේ ජීවිතවල යථාර්ථය තේරෙනවා. ශබ්දය කියන එකත් අන්න ඒ වගේම හිතෙන් මේ ශබ්දය ඇති කරනවා. ඇති කරන්න පුළුවන්. එතකොට මේ මුලින් කියපු විඤ්ඤාප්ති දෙක අනිවාර්යෙන් හිතෙන් පමණයි ඇති වෙන්නේ. ඒවා කර්මයෙන්වත් ආහාරයෙන්වත් ඍතුයෙන්වත් ඇති වෙන්නේ නැහැ. මේ විඤ්ඤාප්ති රූප දෙක හිතෙන්ම උපද්දවන දේවල්. අනිත් ඒවා පොදුවේ තවත් ප්‍රත්‍ය වලින් උපදිනවා. හිතෙනුත් උපද්දවනවා. එතකොට ඒ කියන සිත් 75 මේ රූප 15ක් උපද්දවනවා. ඊට පස්සේ ඍතුව. එතකොට අපි එතන හිතෙන් රූප උපද්දවනකොට හේතුව කියපු අර හිත ටික තමයි උපද්දවන හේතු. ඍතු ගත්තාම සීත උෂ්ණ ආදී තේජෝ ධාතුව තමයි රූප උපද්දවන්න හැකියාවක් තියෙන්නේ තේජෝ ධාතුවට. ඒ නිසා ඒ තේජෝ ධාතුවෙන් උපද්දවනවා මේ සුද්ධාස්තකයේ පරිච්ඡේද රූපේ, ශබ්ද රූපේ, විකාර රූප කියන ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන මේවා රූප. දැන් අපි සමහර විට ආහාරයක් ගත්තාම සමහර විට අපේ කය දරත වෙනවා. සමහර ආහාර ගත්තාම සැහැල්ලුයි පහසුයි කර්මන්නේ භාවයක් තියෙනවා. ඒ වගේම මේ ශබ්ද රූපයත් ඒ වගේම ඍතුවෙන් මේවා උපද්දවනවා කියන එක අපිට ඒ අනුසාරයෙන් වටහා ගන්න පුළුවන්. එහෙම රූප 13ක් තියෙනවා. ආහාරජ රූප. ආහාරය නිසා උපද්දවන රූප. ඒතකොට ආහාරය කිව්වහම මේ රූප උපද්දවන ආහාරය තමයි මේ කියන කර්ම චිත්ත ඉතු ආහාර යන සතර ප්‍රත්‍ය උපදවන රූපයන්ගේ ඇති ඕජා රූපය තුලින් තමයි ආහාර රූප උපද්දවන්නේ. එතකොට අපි කන බොන බත් පාන් කෝපිය ආදී මේ ඍතුජ රූප තුල තියෙන ඕජාවක් තියෙනවා. එතකොට ඒ ඕජාවෙන් අපේ ශරීරයේ අනිත් රූපත් හා සම්බන්ධ වෙලා රූප උපද්දවන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ආහාරජ රූප කියලා කියන්නේ අපි මේ කන බොන බත් පාන් ආදී දේවල් නෙවෙයි ආහාරජ රූප. ඒවා ආහාරයේ විතරයි. ආහාරයෙන් උපද්දවන රූප කිව්වම ඒ ආහාරයත් අපේ ශරීරයට ඇතුල් වුණාම, ඒ ආහාරය ශරීරයට ඇතුල් වුණාම අපි ශරීරයේ තියෙන කර්මජ තේජෝ ධාතුව, ලේ ධාතුව ආදී සෙසු රූප සම්බන්ධ වෙලා උපද්දවන රූප ටික. අන්න ඒවා තමයි ආහාරජ රූප. ඒ ආහාරජ රූප හැටියට මේ සුද්දාස්ඨකේ පරිච්ඡේද රූපය, ලහුතා මුදුතා කම්මඤ්ඤතා ආදී විකාර රූප තමයි ආහාරජ රූප හැටියට පෙන්වන්නේ. ඒ නිසා මේ ආහාරජ රූප සත්ව సంతානයේ පමණයි ලැබෙන්නේ. දැන් අවිඥානික වස්තුවල මේ ආහාරජ රූප නැහැ, ඍතුජ රූප පමණයි තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහට අපි මේ නාම රූප කියන ඒවා, නාම ධර්මය මොනවද, රූප ධර්මය මොනවද, ඒ නාම ධර්ම උපද්දවෙන්නේ කොහොමද, නාම ධර්මයන්ගේ ස්වභාවය කුසල කුසල වශයෙන්, රූප ධර්මයන්ගේ ස්වභාවය, රූප වර්ගීකරණේ, රූප උපද්දවන හේතු, මේ විදිහට අපි මේ නාම රූප කියන ප්‍රත්‍යයට දේ ඔය වගේ විග්‍රහයක් අපි කතා කරා. ඉතින් මේවා අපි ධර්මඥානයේ සඳහා මේ නිවන් මඟ සඳහා ඉතාමත් වැදගත් වෙන දේවල් මේවා. ඉතින් මේවා නැතුව අපිට කවදාවත් මේ විදර්ශනා ඥානයක් දියුණු කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒවා දියුණු කරගෙන යන්න නම් ඒ ඥාන මේ ධර්මඥානය අපිට තියෙන්න ඕනේ. මේ පරමාර්ථ ධර්මයෝ තමයි මම මේ විස්තර කරනවා. මේ පරමාර්ථ ධර්මයෝ ගැන අවබෝධයක් නැතුව කවදාවත් අපිට මේ සම්මාදිට්ඨියක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. යම් කිසි කෙනෙක් මේ අනිත්‍ය දුක් අනාත්ම වඩමින් යම් කිසි කෙනෙක් විදර්ශනා ඥාන අර අපි ගියේ සැරේ කතා කරපු විමුක්ති ద్వාරයට දෙක කතා කරපු ඒ විදර්ශනා ඥාන යම් කිසි කෙනෙක් උපද්දවා ගන්නව නම් ඒ උපද්දවා ගන්නෙම මේ පරමාර්ථ ධර්මය අවබෝධ කරගත්තු කෙනාමයි, මතු කරගත්තු කෙනාමයි. රූපය කියනකොට, ශබ්දය කියනකොට, සම්මුතියෙන් කඩලා අරගෙන ඒ සැබෑ රූපය කියන්නේ මොකද්ද? සැබෑ ශබ්දය කියන්නේ මොකද්ද කියලා ඒ නුවණ මෙහෙවන්න පුළුවන් කෙනා. ඒ පරමාර්ථය අරමුණු කරන්න පුළුවන් කෙනා තමයි විදර්ශනා ඥානෙ පටන් ගැනීම පවා සිද්ධ වෙන්නේ. ඉතින් අන්න ඒ නිසා මේ දේවල් විසුතුරු වශයෙන් දැනගෙන හිටියාම ඒ විදර්ශනා ඥාන දියුණු කරගන්න පහසුව සැලසෙනවා. ඒ නිසා අපි මෙතනින් මේ විග්‍රහය අවසන් කරලා අපි මම මුලින් මතක් කරපු ඒ මේ තුලින් කොහොමද අපි මේ විදර්ශනා ඥානයක් දියුණු කරගන්නේ, මේ සම්මා දිට්ඨිය ඇති කරගන්නේ, දර්ශනයක් ඇති කරගන්නේ කොහොමද කියන එක මම අද ටිකක් විග්‍රහ කරනවා. ඒක ඔබ ටිකක් හොඳින් අහගෙන ඉන්න, ඒක ගොඩක් වැදගත් වෙයි. හෝ දැන් මම හිතන්නේ මේක පේනවා ඇති, මේ මදුපිණ්ඩික සූත්‍රයේ අනුසාරයෙන් තමයි අපි සූත්‍රයට යන්න ඉස්සෙල්ලා මම යම් තොරතුරු ටිකක් ඉදිරිපත් කරනවා. මේ මදුපිණ්ඩික සූත්‍රයේ පිළිබඳව කතා කරොත් මේ මදුපිණ්ඩික සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සිතක් කෙලෙසෙන හැටි. පිරිසුදුව පවතින හිතක් කොහොමද කෙලෙසෙන්නේ, අකුසල් බවට පත් වෙන්නේ, කර්ම කෙලෙස් රැස් වෙන්නේ කොහොමද, හා ඒ හිතෙන් කර්ම කෙලෙස් නැති කරලා ඒ කර්ම කෙලෙස් නැති පිරිසුදු හිතක් බවට පත් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ මේ මදුපිණ්ඩික සූත්‍රයේ ඇසුරින් ලස්සනට විග්‍රහයක් මතු කරලා තියෙන්නේ. කොට අපි ඒක මතු කරගමු. දැන් අපි කතා කරපු මාතෘකාව විඥාන පත්‍ය නාම රූපං කියන එක ඒක මේ අපිට මේ විඥාන ප්‍රත්‍යයෙන් උපදින නාම රූප ආකාර දෙකකට විග්‍රහ කරන්න තවත් ආකාර තියෙනවා විග්‍රහ කරන්න පුළුවන්. එතකොට පෙර කර්ම නිසා විපාක ඇති වෙලා ඒ විපාකවලට නැවත කර්ම සකස් කරගෙන ඒ කර්මවලට නැවත විපාක සකස් වෙමින් ඒ භවයක් ගොඩ නැගෙන ඇති සංසාරික දුක සකස් වෙන හැටි මේකෙන් පෙන්වන්න පුළුවන්. එතකොට විඥානයේ පෙර අවිද්‍යා සංකාර ආදී කර්ම නිසා විපාක චක්කු විඥාන සෝතාඤ්ඤ විඥාන ආදී ප්‍රතිසන්දි වශයෙන් සකස් වෙන විපාක විඥාන ටික සකස් වෙනවා. ඒකේ ඇත්ත නොදන්නාකම නිසා නැවත කර්ම තණ්හා උපාදාන ආදී කර්ම සකස් වෙලා ඒකට ජාති ජරා මරණ ආදී දුක් සකස් වෙනවා. එතකොට මේ මෙතන තියෙන්නේ විඥාන පත්‍යා නාම රූපං කියන කාරණාව. ඒ වගේම ඒ කුසල් අකුසල් වශයෙන් හට ගන්නකොට ඒ හැම තැනකම අපි මෙතන විඥානයේ කියන එක විපාක විඥානයේ විතරක් අරගෙන කතා කරන්න පුළුවන් නාම රූප ඇති කරන්නේ කියලා. නමුත් එහෙම ගන්නේ නැතුව අපි ඒ අපිට යම් තාක් හිත් උපදිනවා නම් කුසල් අකුසල් වශයෙන් හෝ විපාක වශයෙන් මේ හැම තැනකම විඥාන පත්‍යා නාම රූපං කියන මේ ප්‍රත්‍ය භාවය සිද්ධ වෙනවා. එතකොට අපිට භව වශයෙන් ගන්න නැතුව ඒ හිතක් අරගෙන එතන විඥාන ප්‍රත්‍යෙන් නාම රූප වෙන්නේ කොහොමද කියලා කතා කරන්න පුළුවන්. දැන් අපිට යම් අකුසල් සිතක් ඉපදුනොත් අපි කියමුකෝ මට තරහක් ආවා කියලා. ඒ තරහක් ආවා කියන තැන ඒ විඥාන පත්‍යා නාම රූපං කියන සිද්ධාන්තය තමයි එතන තියෙන්නේ. ද්වේෂ සහගත සිතක් ඉපදෙලා ඒ හිත සමග සිතුවිලි ටිකක් ඉපදෙලා මේ හිත සිතුවිලි ඇසුරු කරගෙන රූප ධර්ම ටිකක් තියෙනවා. ඇහින් රූපයක් දැකලා නම් ඒ තරහාව. එතකොට එතන තියෙන චක්කු ප්‍රසාදයයි ඒ වගේම ඒ රූපාරම්භණයයි කියන මේ දෙක රූපස්කන්ධයේ හැටියට අරගෙන ඒ නිසා හටගත් විඥානයේ විඥානස්කන්ධය ඒ හිතේ තියෙන වේදනා සංඥා සංකාර වේදනාස්කන්ධේ සංඥාස්කන්ධේ සංස්කාරස්කන්ධේ ආදී වශයෙන් පංච උපාදානස්කන්ධයක් හටගන්නේ. තවත් විදිහකින් නාම රූප විඥාන නාම රූප පත්‍යා විඥානං කියන කාරණාව අකුසල හිතක් හටගත්තාම ඒ හිත ඇතුළට ගිහිල්ලා බැලුවහමත් තියෙන්නේ මෙන්න මේ වගේ නාම රූප නිසා විඥානය හටගන්නවා කියන කාරණා. ඒ කියන කාරණාව අපි ගිය සැරේ මේ මහා නිදාන සූත්‍රයේ ඇසුරෙන් විග්‍රහ කරගත්තා. මේ නාම රූප විඥාන කියන කියන්නේ විඥානයේ නිසා නාම රූප උපදිනවා, නාම රූප නිසා විඥානේ හටගන්නවා කියන එක ඒකාන්තයෙන් වෙන දෙයක්. නාම රූප කියලා යම් ධර්මතාවයක් තියෙනවා. ඒ නාම රූප ටික හටගත්තේ මේ විඥාන ප්‍රත්‍යයෙන්මයි. ඒ වගේම විඥානයේ මේ නාම රූපයන්ගේ උපකාරයෙන් නොලබන්නේ නම් ඒ හටගත් විඥානයේ මත්තේහි ජාති ජරා ආදී අපාය ආදී ප්‍රතිසන්දි වශයෙන් සකස් වෙලා යන්නේ නැහැ. ඒ නිසා දැනගන්න මේ විඥාණයට නාම රූපයන්ගේද ප්‍රත්‍යභාවය ඇත්තේමයි. ඒ වගේම යම් වෙලාවක මේ විඥාණය නිසා මව් කුසක කලලයක් හෝ දරුවෙක් හරි බිහි වෙලා ඒ විඥාණය මගදී සිඳුනොත් එහෙම මේ හටගත්තු කලලය ඒ හටගත්තු නාම પરම්පරාව දිගින් දිගට පැවතීගෙන යනවද? නැහැ. එහෙනම් මේ විඥාණයමයි නාම රූපයන්ට හේතුව, නාම රූපයයි විඥාණයට හේතුව කියලා ඕනෝන්ගේ ප්‍රත්‍යභාවය අපි ගිය සැරේ මදුපින්නික සූත්‍රය ඇසුරෙන් කතා කරා. ඒකට එතනදී ලස්සන දේශනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කර මෙතනකින්මයි මේ නාම රූප විඥාන කියන එක ඕනෝන්ගේ පත්‍යභාවය තුලමයි සියලු කර්ම කෙලස් විපාක සියල්ල මේ තුලයි සකස් වෙන්නේ. මේ පත්‍යභාවය තුලයි සියලු කර්ම කෙලස් සකස් වෙලා තියෙන්නේ. ඒ වගේම ඒ තුල අපි කතා කරන අඬදබර වීම, බෙදා ගැනීම, තාතෝ කියා ගැනීම, සත්තු මරීම, හොරකම් කිරීම, මුසාවාදී, පිසුනා වාචී ආදීන සියලු අකුසල ධර්මයන් ගොඩ නැගින්නේ මේ ප්‍රත්‍යභාවය තුලමයි. ඒ වගේම ලෝකයේ අපිට මැවිලා තියෙන සම්මුති පඤ්ඤප්ති විවහාර මාත්‍රයෝ සියල්ලම මේ නාම රූප විඥාන කියන ධර්මතාවය තුලමයි. අද අපි සම්මුති ලෝකයේ අපිට ලෝකයක් ගොඩ නැගිලා තියෙනවා. ගෙවල් දොරවල් යාන වාහන අඹු දරුවන් ඉඩ කඩන් කියලා ඒ කෙනකෙනාට මේ සකස් කරගෙන තියෙන ජීවිත ලෝක ගත්තාම මේ ඇතුලේ තියෙන මොනවද? මේ නාම රූප විඥාන කියන ඕනෝන්ට ප්‍රත්‍යභාවයේ පමණමයි තියෙන්නේ. අපි මේ සත්ව පුද්ගල භාවයෙන් සලකන තැන, ඒ වගේම අපි අවිඥානික වස්තු භෞතික දේවල් පිළිබඳව අපි කතා කරන ආකල්ප ඇතුලේ සියල්ලම තියෙන මේ නාම රූප ධර්ම ටිකක් පමණමයි කියන එක බුදුරජාණන් වහන්සේ අවධාරණය කරලා පෙන්නනවා. එතකොට අන්න ඒ නිසා මේ අපි ගත්තාම අන්න ඒ විදිහට මේ ප්‍රත්‍යභාවයේ තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. ඒ නිසා ඒ සිද්ධිය ගත්තාම අපි ඒ තුලින් අපි කොහොමද මේ විඥාන නාම රූප කියන කාරණාව තුලින් මේ අපේ මේ දර්ශනයක් මතු කරගන්නේ කියන එක තමයි අපි මේ වෙලාවේදී පැහැදිලි කරන්න උත්සාහවත් වෙන්නේ. ඉතින් එතනදී අපි මේක විග්‍රහ කරගන්න අපි මේ විදිහේ න්‍යායක් පදනම් කරගන්නවා. දැන් අපි පෙර අවිද්‍යාව කර්ම නිසා අද අපි මේ ප්‍රතිසන්දි වශයෙන් අලුත් මනුස්ස ජීවිතයක් ලබලා තියෙනවා. ප්‍රතිසන්දි වශයෙන් නාම රූප પરම්පරාවක් හටගන්නවා. දැන් මේ ප්‍රතිසන්දි වශයෙන් හටගත්තු විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන මේ විපාක ස්වභාවය විපාක ටික මේ ටික හටගත්තේ පෙර අපේ අවිද්‍යා සංකාර කියන කර්ම නිසා තමයි මේ විපාක ටික හටගත්තේ. එතකොට මේ විඥාන නාම රූප කියන මේ ප්‍රතිසන්දි වශයෙන් සකස් වෙච්චි මේ සත්වයා පුද්ගලයා කියන තැන මේ විපාක ටිකේ කර්ම නැහැ. එතකොට මේ විපාක තුලින් කවදාවත් කර්ම විපාක තුලින් කර්ම උපද්දවන්න හැකියාවක් නැහැ. විපාකයම කර්මය වෙනවා නම් කිසි කෙනෙකුට කවදාවත් මිදෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ විපාකය හැදුවේ වර්තමානයේ ඇති කරගත්තු යෝනිසෝ අයෝනිසෝ මනසිකාරයක හේතුවෙන් නෙවෙයි. ඒක පුරාණ කර්මය නිසා ප්‍රතිසන්දි වශයෙන් අපිට විපාක ටිකක් ලැබුණා නම් ඒක පුරාණ කර්මෙන් පෙර අවිද්‍යා සංකාරාදී කර්ම කරපු නිසා ඒ අනුභවයෙන් ලැබිච්ච එක. එතකොට මේ විපාක ටිකේ කුසල් අකුසල් ප්‍රතිසන්දි ගෙනදීමේ ශක්තිය නැහැ. මේ විපාක ටික මෙතනින් අවසන් වෙනවා. හැබැයි නමුත් අපි මේ විපාක ටික අරගෙන ආවේ අවිද්‍යාව සමග ක්ලේශ අනුසය සමග තමයි අරන් ආවේ. දැන් චක්කු විඥාන, සෝත විඥාන ආදී මෙතන පිරිසුදු ස්කන්ධ ටිකක් තියෙනවා. මේ නමුත් මේ නිසා නැවත කර්ම සකස් වෙන්නේ විපාකය නිසා නෙවෙයි. මේ විපාකයේ අතරට අවිද්‍යාව කියන එක පදනම්, නොදන්නාකම කියන එක තිබුණාම ඒ නිසා එයා ඒ විපාකය හැදෙනකොට, ඒ කියන්නේ අපිට විපාකය කියලා අපි කියමුකෝ තේරෙන විදිහට අපිට රූපයක් පේනවා, ශබ්දයක් ඇහෙනවා, ගන්ධයක් රසයක් කයට ස්පර්ශයක් දැනෙන එක ඔන්න විපාකය. රූපයක් පෙනෙන අවස්ථාව පිරිසුදු සිතක් එක. ඒකේ කුසල කුසල නැහැ. එතකොට ඒ දැකීම, පෙනීම කියන එක තුල තියෙන ඇත්ත නොදන්නාකම කියන අවිද්‍යාව අපි අරන් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒ දේ අරමුණු කරලා නැවත අපි ඒ දකින දේ අරඹයා අපි කෙලෙස් කර්ම රැස් කරගන්නවා. එතකොට මේ විපාකයට අවිද්‍යාවත් එකතු වෙලා නව කර්ම සකස් වෙනවා. එතකොට මේ නව කර්ම නිසා නැවත ආපහු විපාක සකස් වෙනවා. එතකොට මේ විදිහේ චක්‍රයක් තමයි යන්නේ. ඉතින් අන්න ඒ විපාකයට කර්ම සකස් වෙලා නැවත සසර යන්නේ කොහොමද, අපේ කෙලෙස් ඇති වෙන්නේ කොහොමද කියන එකයි මේ මදුපිණ්ඩික සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ. එතකොට ඒ අනුසාරයෙන් අපි ඇහැට රූපයක් දකිනකොට දැකීම කියන එක මොකද්ද කියන එක පිළිබඳව අපි විග්‍රහ කරගත්තොත් මේ මදුපිණ්ඩික සූත්‍රයේ තියෙනවා එක. මම ඒක ඔබට ඉස්සරලා විස්තර කරලා පෙන්වන්නම්. දැන් මෙතන වෙන සිද්ධාන්තය මොකක්ද? අපිට යමක් පේනකොට පෙනෙන දේ සත්‍ය නොදන්නාකම නිසානි පෙනෙන දේ අරඹය අපි සත්පුද්ගල අදහස් ඇති කරගන්නේ. අපි තුල ලෝභය, දේශය ඇති කරගන්නේ පෙනෙන දේ ඇත්ත නොදන්නාකම කියන. තවත් විදිහකින් කිව්වොත් පෙනෙනවා කියන සිද්ධිය වෙන්නේ කොහොමද කියන එක නොදන්නාකම නිසායි. එතකොට පෙනෙනවා කියන සිද්ධිය තුල තියෙන ධර්මතා ටික හා පෙනීම වෙන්නේ මෙහෙමයි කියලා කෙනෙක් දැනගත්තු දාට අන්න ඒක සම්මාදිට්ඨිය වෙනවා. එකල්ලිහි ඔව් පෙනෙන දේ අරඹය ඇති කරගන්න ලෝභය, මමත්වය, ආත්ම දෘෂ්ටි, ද්වේෂය ආදී සියලු අකුසල ධර්මයන් නැති වෙනවා. ඉතින් ඒ නිසා සියලු අකුසලයන්ට පදනම පෙනෙන දේ පිළිබඳව අවබෝධයක් නැතිකම. ඉතින් අන්න ඒ නිසා කොහොමද පෙනීම වෙන්නේ කියන එක පිළිබඳව අපි විග්‍රහ කරගත්තොත් අපි ගිය සැරේට ඉස්සරින් සැරෙත් මේ චිත්ත වීති අනුසාරයෙන් මේක පැහැදිලි කරගත්තා. ඒ නිසා මේක මට අද පහසුයි, ඒවා පිළිබඳ යම් දැනුමක් තියෙන නිසා. දැන් අපි වීති අනුසාරයෙන් නෙවෙයි මේක පැහැදිලි කරන, සූත්‍ර අනුසාරයෙන්. ඉතින් ඒ නිසා මේ අභිධර්ම ක්‍රමයේ මේක සියුම්ම කඩලා පෙන්වුවට මේ විදර්ශනා කරන කෙනාට එහෙමම අවශ්‍යයි කියලා නෑ. කෙනෙකුට මේ ධර්මතාවය මොන ආකාරයෙන් හරි වටහා ගන්න විතරයි ඕන. ඉතින් ඒ නිසා ඒක දැනගෙන තියෙන එක පහසුයි. නමුත් නොදැනගෙනත් මේ විදර්ශනා ඥාන මතු කර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක අපි අපේ ජීවිතෙන් බැලුවොත් අපිට ඉදිරියේ තියෙන මිනිස්සුගේ රූපයක් අපි දකිනකොට ඒ දකිනවා කියන සිද්ධිය වෙන්නේ කොහොමද? දැන් අපේ චක්කු ප්‍රසාදය අපි කර්මයෙන් අපේ මේ ආයතන ටික පිහිටලා තියෙනවා. අපේ කය සවිඥානිකයි. එහෙම තියෙන සිතකට තමයි මේ බාහිර රූපයක් ගැටෙන්නේ. එතකොට බාහිරින් අපිට ගැටෙන්නේ චක්කු ප්‍රසාදයට මේ ගෙවල් දොරවල් යාන වාහන ඊට කඩන් මිනිස්සු අම්මලා තාත්තලා දරුමුණු බුරු චක්කු ප්‍රසාදයට ගැටෙනව නෙවෙයි. චක්කු ප්‍රසාදයට හමු වෙන්නේ ඒ සතර මහා ධාතු නිසා හටගත් උපාදාය රූපයක් වුණු වර්ණ හැඩසටහන තමයි අපිට චක්කු ප්‍රසාදයට ගැටෙන්නේ. චක්කු ප්‍රසාදයට ඒ ගැටුණාම ඒත් ඒ ගැටෙනවා කියන කාරණාව රූපේ ඇහැට පැමිණෙන්නේ නැහැ. රූප ඡායාව තමයි චක්කු ප්‍රසාදයට පැමිණෙන්නේ. ඒ ගැටීම නිසා චක්කු විඥානය උපදිනවා. මේක දන්නවා. එතකොට චක්කු විඥානේ ඉපදුනා කියනකොට ඒ හිත සමගම උපදිනවා වේදන ස්පර්ශය, වේදනා සංඥා සංකාර කියන මේ හිත සමගම තවත් සිතුවිලි ටිකක් උපදිනවා. එතකොට හිත සිතුවිලි කියන මේ දෙක ඉපදිලා ඔවුනොන්ට අදාළ කෘත්‍ය සිද්ධ කරාම අපිට ඒ දේ පේනවා කියන ගණේට යනවා. එතකොට යමක් පේන්නේ මෙහි හිතක් ඉපදෙලා හිත හා සිතුවිලි තුලින් ඒ චෛත්‍යික හා සිතුවිලි වලින් ඒ අදාළ පුත්‍ය කරහම තමයි අපිට පේන්නේ පේනවා කියන කාරණාව වෙන්නේ. එතකොට ඒ නිසා මේ ඒ හිත හා හිත සමග ඉදිච්ච චෛතසික අපි කියමුකෝ චක්කු විඥාන හිතේ හිතස් සමග චෛතසික හතක් තියෙනවා. සබ්බචිත්ත සාධාරණ හත කියලා. එතකොට මේ හත අනිවාර්යෙන් අරමුණක් දකින්න අහන්න උපද්දවන්න අනිවාර්යෙන් උපකාරයි. එතකොට ඒ සිතත් සිතුවිලි සියල්ලටම අරමුණු වෙලා තියෙන එකම රූපාරම්භණය. අර කියපු වර්ණ සටහන තමයි අරමුණු වෙලා. ඒ වර්ණ සටහන එල්බිලා තම තමා අයත් කෘත්‍ය කරනවා. හිතෙන් ඒ රූපය දැකීමේ කෘත්‍ය කරනවා. ඒ හිතේ තියෙන වේදනාවෙන් ඒ ආරම්භන රසය ගන්නවා. ඒ හිතේ තියෙන සංඥාවෙන් අරමුණ වෙන් කරලා හඳුනා ගන්න බව කියන එක වෙනවා. ඒ හිතේ තියෙන සංකාරයෙන් චේතනාවෙන් ඒ දේ යොමු කිරීම චේතනාව කියන එක දැන් අපි දකින්න නම් දැකීම සඳහා චේතනාවක් තියෙන්න ඕනේ. චේතනාව නොතිබුණා නම් දැකීම වෙන්නේ නැහැ. ඒතකොට චේතනාව නිසා ඒක පේනවා. එතකොට අන්න ඒ වගේ ඒ සංස්කාරස්කන්ධය කියන්නේ ඒකයි. ඒ අදාළ කෘත්‍යයන් තියෙනවා. එතකොට මේ හිතේ තියෙන සිතත් සිතුවිලිත් එකම කෘත්‍යයක් කරන්නේ නැහැ. තම තමන් අදාළ කෘත්‍ය කරාම තමයි අපිට ඒ විදිහට හරියාකාර රූපයක් පේනවා කියන එක වෙන්නේ. එතකොට අපි වටහා ගන්න හොඳ නෑ මේ හිතත් ඉපදෙලා බොහෝ විට අපිට මේවා විග්‍රහ කරනකොට ධර්මයේ කියලා දෙන්නේ හිතට රූප පේනවා කියලා. හිතෙන් රූප දකිනවා කියලා අපි විග්‍රහ වාක්‍යවලින් ඒක විග්‍රහ කරගන්නවා. එතකොට මේ යමක් පැහැදිලි කරලා දෙන්න ධර්මයේ ඒ වගේ මාධ්‍යයන් යොදා ගන්නවා. දැන් අපි යමක අර්ථයක් පැහැදිලි කරන්න කර්තෘ සාධක, කර්ම සාධක, භව සාධක කියලා මේ විදිහේ මේ භාෂාවේ ක්‍රමවේදයන් යොදා ගන්නවා. පැහැදිලි කරලා දෙන්න. දැන් අපි කියමුකෝ සිත කරණ කොටගෙන දනි කියන කොටේ කර්ණ සාධක. එතකොට සිතේ උපකාරයෙන් පේනවා. ඒ වගේම හිත විසින් දකිනවා කියලා කියෙම එතකොට අපි කස්තු කෙනෙක් හැටියට සලකලා තමයි මේ පෙන්නලා තියෙන්නේ. හිතින් දැකීම මාත්‍රේම හිතයි කිව්වම මේක භව සාධක. චින්තන මත්තං චිත්තං චitteන ඒතේනාති චිත්තං චින්තේතිති චිත්තං කියලා මේකට සිත පිළිබඳව විග්‍රහ කරලා තියෙනවා. ඉතින් එතකොට දැන් අපි තේරුම් ගන්න ඕනේ මේ දකින බවමයි හිත චක්කු විඥාණය ගතෝ. චක්කු විඥාණයෙන් කරන්නේ දර්ශන කෘත්‍ය කරමින් හිත පහළ වෙනකොට අපිට පෙනීම කියන එක වෙනවා. එහෙම මිසක් අපි වටහා ගන්න ඕනද නැහැ හිතක් ඉපදිලා ඒ හිතෙන් රූපය දකිනවා කියලා. එතකොට ආයෙත් අපි දෙකකට බෙදිලා එහෙම ගත්තොත් කවදාවත් මේක අපිට තේරුම් ගන්න බෑ. හිතේ කෘත්‍ය වැටහෙන්නේ නැහැ. ඒ නිසා හරියට අපි මේ හිතක් ඉපදෙලා අර නිකන් අපි ගෙයක් ඇතුළේ ඉඳන් ජනේලයකින් බාහිරෙන් බලනවා වගේ මේ ඇහැට රූපයක් ගැටීම නිසා හිතක් ඉපදෙලා ඒ හිතෙන් බාහිර රූපේ බලනවා කියලා ගත්තොත් අපි හරියට ඒ කාරණාව තේරුම් ගත්තා වෙන්නේ නැහැ. එහෙම වුණොත් අපි ප්‍රපංච වලට යනවා. අපේ මේ 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 කවදාවත් මේ නිවැරදි දර්ශනයක් උපදින්නේ නැහැ. ඒ නිසා මේ පෙනෙනවා කියන සිද්ධිය ආйти හිතට විතරයි. එතකොට යම් හිතක් ඉපදුනා නම් ඒ හිත පෙනීමේ කෘත්‍ය කරමින්ම පහළ වෙනවා. එතකොට එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ යමක් පේනවා නම් ඒ හිතක් ඉපදෙලා. එතකොට ඒ අපිට යමක් පේනවා කියන මේ පෙනෙන බව අයිති හිතට මිසක් රූපෙට නෙවෙයි. ඒතකොට රූපෙන් එහෙම පෙනෙනවා කියන කෘත්‍යයක් කරෙත් නැහැ. හිත ඉපදිලා පස්සේ පෙනෙනවා කියන දෙයක් කරෙත් නැහැ. එහෙම ගත්තොත් අපි තුල සත්පුද්ගල භාවයේ ගොඩ නැගෙනවා. අනුසේ හිටිනවා. ඉතින් අනේ නිසා මේ අපි තේරුම් ගන්න ඕනේ මේ පෙනෙන බවමයි හිත කියන එක. පෙනින් මාත්‍රයමයි හිත. එතකොට එහෙනම් අපිට යමක් පේනකොට අපි හිතන්න ඕනේ වර්ණ රූපයක් චක්කු ප්‍රසාදයට ගැටීම නිසා හිතක් ඉපදෙලා ඒ නිසායි පේන්නේ කියලා අපිට එක පැත්තකින් අපිට විග්‍රහ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් තව පැත්තකින් විග්‍රහ කරගන්න පුළුවන් මේ ස්කන්ධ ටිකක් පහළ වෙලා තියෙන නිසායි පේන්නේ කියලා අපිට හිතන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් අපිට යමක් පේනවා නම් හිතක් පහළ වෙලා නම් අනිවාර්යෙන් වර්ණ සටහනක් චක්කු ප්‍රසාදයට ගැටිලා ඒ නිසයි මේ පෙනීම වෙන්නේ කියලා කොයි පැත්තෙන් හරි අපිට මේක විග්‍රහ කරගන්න පුළුවන්. එතකොට ඒ සිද්ධාන්තය ගත්තාම මෙතන අනාත්ම ධර්ම ටිකක් තියෙනවා. පෙර නොතිබීමම රූපයත් ඇහත් හටගෙන ඒ උපකාරයෙන් ඒ පෙනීම සිද්ධ කරමින් මේ විඥානයේ වේදනා සංඥා සංකාර හිත ටිකක් ඉපදෙනවා. එතකොට මේ ඒ හිත සමග යෙදෙන සිතුවිලි තුළින් ඕනෝන්ට අදාළ කෘත්‍ය කරාම තමයි අපිට අරමුණු පැහැදිලි වෙන්නේ. මං ගියේ සැරෙත් කිව්වේ දැන් අපි යමක් නිර්මාණය කරනකොට භාණ්ඩයක් නිෂ්පාදනය කරනකොට ඒ සෑම විභජනයේ කියලා කොටස් කොටස් බෙදලා බෙදලා නිෂ්පාදනය කරන ඒ කෙනා කරන්නේ වෙන වෙනම කොටස් ටිකක්. හැබැයි ඒ හැමෝම අපි කියමු ඇඳුමක් කියලා ඇඳුමේ කොටස් තමයි නිර්මාණය කරන්නේ. අන්තිමේට අන්තිම කෙනා ගාවට ගියාම බොත්තම් කාසියල්ලා ඒවා ඉවර වෙනකොට අන්න අපිට ෂර්ට් එකක් හරි වෙනත් ඇඳුමක් හරි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් එකක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේ මේ ධර්ම ඔක්කොටම අරමුණු වෙලා තියෙන වර්ණ සටහන. වර්ණ සටහන අරමුණු වෙලා තම තමා කරපු කෘත්‍යයන් කරාම ඒක පේනවා, ඒ දේ විඳිනවා, ඒක හඳුනනවා කියන මේ ඔස්සේ අපිට ඒ අරමුණ පැහැදිලි වෙලා තියෙනවා. ඔන්න ඕක විතරයි වෙන්නේ. ඒතකොට අනාත්මව ඒ ධර්මයන්ට තියෙන හැකියාව අනුව ඒවා ඉපදිලා තියෙනවා. ඒතකොට ඒ ටික ඒ මොහොතේම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒක තමයි ඒ ධර්මයන්ගේ ආවේනික ලක්ෂණය. ඒවා අපිට පවත්වන්න හෝ තියාගන්න පුළුවන් කමක් නැහැ. ඒවා අපි උපද්දවපු දේවල් නෙවෙයි, ඒ ධර්ම ගැටීම නිසායි හටගත්තු දේවල්. අපි දැන් අපි යම් ද්‍රව්‍ය දෙකක් එකට ගැටනකොට ඒ ගැටීම නිසා ශබ්දය අපි පැද්දුවා නෙවෙයි, අපිට අපි ගැටීම කියන එක අපි කරා. නමුත් එහෙම නැතුවත් ශබ්ද උපද්දවනවා. එතකොට ඒ ගැටීම නිසා උපද්දවන ශබ්දේ ඒ හේතු දෙක නිසා හටගත්තු එකක්. ඒ හටගත්තු ශබ්දේ එතනම නිරුද්ධ වෙනවා. ඒ ශබ්දේ පෙර තිබිලාව නෙවෙයි, ඒ මොහොතේ හටගත්තේ. ඒ මොහොතේ ශබ්දේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒක ධර්මතාවයක්. ආන්නේ වගේ තමයි මේ සියලු නාම රූප ධර්මයක් අපිට පෙනෙන, ඇහෙන, දැනගන්න සියලු තැන තියෙන්නේ. අන්න ඒ බඳු ධර්මතාවයක් කියලා අපි තේරුම් ගැනීම තමයි මෙතන සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඉතින් අපි ඒක එතකොට අන්න ඒ ධර්මතාවය නොදන්නාකම නිසා අපි දකින දේ අරමයා අවිද්‍යාව පදනම් වෙලා, එතෙන්ට අවිද්‍යාව පදනම් වෙලා කර්ම කෙලෙස් හට ගන්නවා. අපි ඒවා අතීත දේවලුත් ගැට ගහලා මේක පිළිබඳව සත්පුද්ගල අදහස් ඇති කරනවා. ඒ අදහස් ඔක්කොම අපි අවිද්‍යාව නිසා ඇති කරගත්ත දේවල්. නමුත් තිබුණේ අන්න අතන අර ධර්ම ටික විතරමයි තිබුණේ. එතකොට අපි ඒවා ඉන්නවා තියෙනවා කියලා ගත්තත්, ඒවා කෙරේ අමනාපකම් ලෝභය ආසාව ඇති කරගත්තත්, ඒ ධර්ම ඒ විදිහටම ඇති වෙලා නැති වෙලා නිරුද්ධ වෙනවා. මනසින් අපි විපරිත අදහස් ඇති කරගෙන කර්ම කෙලෙස් ඇති කරගෙන සසර යනවා. එතකොට අපි මේ ඒ විපරිත අදහස් ටික නැති කරගත්තොත් එතන තියෙන ධර්මතාවය දැකලා කර්ම කෙලෙස් ඇති වෙන්නේ නැහැ. විපාකේ විපාකෙන් අවසන් වෙනවා. ඔහුගේ සසර කෙලවර වෙනවා කියලා අපි කියනවා. ඉතින් අන්න ඕක තමයි වෙන්නේ. ඒතකොට සසර යන්නේ ඇති දෙයකින් නෙවෙයි, ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ධර්ම කෙරෙහි අපි අලුතෙන් ඇති කරගන්නා විපරිත අදහස් නිසා. ඒ නිසායි ඒක අපිට දුරු කරන්න පුළුවන්, ගලවන්න පුළුවන්. ඒක අපි අලුතෙන් ඇති කරගත්තු දෙයක් නිසායි. ඒක අපිට කර්මයෙන්ම ලැබුණු දෙයක් නම්, මේ සත්වයෝ පුද්ගලයෝ රන් රිදී මිල මුදල් කියන දේවල්, මේ ආසාව තණ්හාව කියන දේවල් අපිට කර්මයෙන්ම ලැබුණු දේවල් නම්, ඒවා තියෙන දේවල් නම් කවදාවත් ඒවා අයින් කරන්න බෑ. ඒවා දුරු කරන්න පුළුවන් කමක් නැහැ. දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ ඒවා අලුතෙන් අපි හදාගත්ත දේවල්, මනසින් නිර්මාණය කරගත්තු නිසායි. ඒ අපේ මානසික මට්ටම වෙනස් කිරීමෙන් ඒ දේවල් නැති වෙලා නිරුද්ධ වෙලා ගිහිල්ලා අපේ මේ සසර ගමන කෙටි කරගන්න පුළුවන්. ඉතින් අන්නේ කෙලෙස් කර්ම ඇති වෙන ආකාරය පිළිබඳව තමයි මේ මදුපින්නික සූත්‍රයෙන් අපිට පෙන්නලා තියෙන්නේ. ඒකට මේ මදුපින්නික සූත්‍රය මං සියල්ල සූත්‍රය වශයෙන් කතා කරන්නේ නැහැ. ඒ අදාළ සාරය විතරයි ගන්නෙ. ඒකේ බුදුරජාණන් වහන්සේ කිඹුල් වත් නුවර නීග්‍රෝධාරාමේ වැඩ ඉන්න කාලයේදී ඒ බුදුරජාණන් වහන්සේ කිඹුල් වත් නුවරට පිඬු සිඟා වැඩලා පිඬ පාතේ වළඳලා ඒ වනයට ගිහිල්ලා තරුණ බෙලිගසක් මුල වාඩි වෙලා දිවා විහරණය කරනකොට මේ දණ්ඩපාණී කියලා ශාක්‍ය රජ කෙනෙක් ව්‍යායාම කරන්ඩ කෙන්ඩා විඩා දුරු කර ගැනීම සඳහා ඇවිදිනවා. ඇවිදින අතරේ කැලේට ගිහිල්ලා එහාට මෙහාට ඇවිදිනකොට මේ බුදුරජාණන් වහන්සේ තරුණ බෙලිගසක් මුල වාඩි වෙලා දිවා විහරණය කරනවා දුටුවා. දැක්කම් පස්සේ මේ දණ්ඩපාණී ශාක්‍ය රජුරෝ එතෙන්ට ගිහිල්ලා වන්දනාමාන කරලා ඒ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ශ්‍රමණ තෙමේ කිබඳු දිටු ඇත්තේද, කුමක් ප්‍රකාශ කරන්නේද, කිං වාදි සමනෝ කිමක් කායිති කියලා, ඔබ වහන්සේගේ දර්ශනය මොකද්ද, ඔබ වහන්සේගේ දෘෂ්ටිය මොකද්ද, කුමන දර්ශනයක් නිසාද මේ විදිහට වාසය කරන්නේ කියලා ඒ දණ්ඩපාණි කියන ශාක්‍ය රජුරෝ විසින් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් වශයෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ උත්තර දෙන, ඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත සමන සහිත බමුන් සහිත ලෝකේ මහණ බමුණන් සහිත නරදේව මිනිස් සහිත ප්‍රජාවේ යම්බදු දෘෂ්ටියක් යම්බදු දර්ශනයක් නිසා ලෝකේ කිසිවෙකු හා විවාද නොකර ඉන්නවන, යම් දර්ශනයක් නිසා කෙනා කෙනා එක්ක විවාද ඇනුම් බැනුම් ඇති කරගන්නේ නැතුව ඉන්නවන, විවාද නොකර හිටින් යම් කරුණකින් කාමයෙන් විසංයුක්ත කොට විහරණය කරන විචිකිච්ඡා රහිත සුන් කුකුස් ඇති කුදු මහත් භවයේහි පහ වූ තෘෂ්ණා ඇති ඒ සීනාශ්‍රව ශ්‍රමණයා වෙත සංඥාවෝ ලැග කෙලෙස් ඇති වෙන්නේ නැත්තම් ලැග නොහිටීනම් ඇවැති එබඳු වාදයකින් යුක්තයි එබඳු දර්ශනයකින් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙයාට මේක තේරෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කර කෙටියෙන් සංක්ෂිප්ත කරලා බුදුරජාණන් වහන්සේගේ මේ දර්ශනයේ මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය පිළිබඳව විග්‍රහ කරා. ඉතින් යම් දැක්මක් නිසා කෙනෙකෙනා එක්ක අඬදබර නොවි විවාද නොවි ඉන්නවනම් ලෝකේ යම් කෙලෙස් නැති කරපු කෙලෙස් නැති කරලා කෙලෙස් නැතුව යම් කිසි කෙනෙක් ඉන්නවනම් අන්න ඒ බඳු දර්ශනයකින් යුක්තයි මම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරාම ඒ තේරුණෙත් නැති නිසා මේ දණ්ඩපාණී ශාක්‍ය රජුරෝ හා එහෙමත් වෙන්න පුළුවන්ද කියලා හිස සලලා දිව නෙරලා ඊට පස්සේ තමන්ගේ දණ්ඩ හැරමිටි අරගෙන මේ නැගිටලා යන්න ගියා කියන්නේ. ඒ වගේ මෙතන නළලේ රැලි තුනකුත් නංවාගෙන එහෙමත් වෙන්න පුළුවන්ද කියලා වගේ තමයි ගියා කියලා කියන්නේ. ඉතින් අපිට ඒකෙන් මැවෙනවා මෙයා කොහොමද ගියේ කියන එක පිළිබඳව. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කතා බා ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ නැවත භික්ෂුන් වහන්සේලා නිග්‍රෝධාරාමයට වැඩලා භික්ෂුන් වහන්සේලා අමතලා මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. මේ විදිහට මම ඉන්නකොට මේ වගේ ශාක්‍ය රජුරු ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා, මන්න මෙහෙම උත්තර දුන්නා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ විදිහට අර සිද්ධිය ශාක්‍ය රජුරු මේ ශාක්‍ය රජුරුවන්ටත් ඒ දර්ශනය කිව්වන් පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ ඒකම භික්ෂුන් වහන්සේලාට දේශනා කරනකොට ඒ භික්ෂුන් වහන්සේ නමක් අහන්නේ, කෙසේ නම් ස්වාමීන් වහන්සේ ඒ විදිහට වාද නොකර ඉන්නේ, ඒ විදිහට කෙලෙස් රජස් නැතුව ඉන්නේ මොන වගේ දර්ශනයකින් යුක්තද කියලා විස්තර වශයෙන් අපිට දේශනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් නැවත භික්ෂුන් වහන්සේ නමකටත් මේක තේරෙන්නේ නැති නිසා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ, මහණෙනි, යම් කාරණයකින් තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපංච සංඛ්‍යාත සංඥා කොට්ටාසය පුරුෂයා සාගත කොට පවතිද්ද ඉඳින් මේ කරුණෙහි මම මගේ කියලා සතුටු විය යුත්තේ, කිව යුත්තේ, ගැලගත යුත්තේ නැත්තම් මේම රාගානුසේ කෙලවරයි, මේම පටිගානුසේ කෙලවරයි, මේම දිට්ඨානුසේ කෙලවරයි, මේම විචිකිච්ඡානුසේ කෙලවරයි, මේම මානානුසේ කෙලවරයි, මේම බවරාගානුසේ කෙලවරයි, මේම අවිජ්ජානුසේ කෙලවරයි, මේම දඬු ගැනීම, සැත් ගැනීම, කලහා, විග්‍රහ, විරුද්ධ කතා, තෝතෝ කීම්, පිසුනුබත්, මුසවා යන මොවුන්ට කරුණු වූ චේතනාවන්ගේ කෙලවරයි, මේන්ම මේ ලාම අකුසල ධර්මයෝ නිරවසේසයෙන් නිරුද්ධ වේ. භාගතුන් වහන්සේ මෙසේ වදාළසේක. වදාරා සුගතයන් වහන්සේ හුනස්යෙන් නැගිටි විහාරයට වැඩිසේක කියලා කියනවා. වික්ෂුන් වහන්සේ අර විදියට අහනකොට තව නැවත උද්දේශ නිර්දේශ වශයෙන් ගොඩාක් විස්තර කරන්නේ නැතුව මේකේ බුදුරජාණන් වහන්සේ මේක විග්‍රහ කරන්න සුදුසු මේක සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට කියලා උන්වහන්සේ බුදු නුවණින් දැකලා තමයි මේ දහම් පරයායන් දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ තනදී නැවත භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නේ යම් කාරණේකින් තුෂ්ණා දෘෂ්ටි ප්‍රපංච සංඛ්‍යාත සංඥා කොට්ටාසයෝ. පුරුෂයා ළඟ පවතිනවනම් කියන්නේ ප්‍රපංච කියලා කියන්නේ තණ්හා දිට්ටි මාන කියන. ඒ කියන්නේ මම මගේ මගේ ආත්මය වශයෙන් ගන්න මේ කෙලෙස් ටික සත්වයා තුල පවතිනවනම් ඒ කාරණේ ගත්තාම එතකොට යම් කිසි කෙනෙකුට යමක් ගැටෙනකොට ඇහැට රූපයක් ශබ්දයක් ගැටෙනකොට තමයි ප්‍රපංච ඇති වෙන්නේ. එතකොට ඒ අරමුණක් ගැටෙන සිද්ධිය තුල කෙනෙක් මම හෝ මගේ ආත්මය කියලා ගත්තේ නැත්තම් ඒ ධර්ම ටික ඒවා තුල කෙනෙක් සතුටු වෙන්නේ නැත්තම් ඒවා මගේ කියලා ගත යුතුකොට හිතන්නේ නැත්තම් ඒවා උපාදාන වශයෙන් ගන්නෙ නැතුව කෙනෙක් ඉන්නවනම් එතනම තමයි ඔහුගේ රාගානුසය, පටිගානුසය, දිඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, බවරාග, අවිජ්ජාන්ති අනුසයන්ගේ කෙලවර මෙතනමයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්නපු කාරණාව ඒත් භික්ෂුන් වහන්සේලාට වැටහුනේ නැහැ. එනිසා භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා භාග්‍යතුන් වහන්සේ අපටද කෙටියෙන් වදාරා හුනස්තෙන් නැගිටලා විහාරයට වැඩි කාරණාව කෙසේනම් කාගෙන් මේක පැහැදිලි කරගන්නද? ඉතින් භික්ෂුන් වහන්සේලාට මතක් වුණා ආයුෂ්මත් කච්චායන ස්වාමින් වහන්සේ මේ කෙටියෙන් දේශනා කරපු ඒවා විස්තර වශයෙන් දේශනා කරන්න හරි දක්ෂයි. බුදුරජාණන් වහන්සේ විසින්ද වර්ණනා කරලා තියෙනවා. ඒ නිසා අපි කච්චායන ස්වාමීන් වහන්සේ ගාවට යමු කියලා හැමෝම කතා වෙලා යනවා. ඉතින් ඒ ගිහිල්ලා එතනදී භික්ෂුන් වහන්සේලා කච්චායන ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා වන්දනාමාන කරලා මේ සිද්ධිය සැල කරලා ඒ සැල කරන් පස්සේ කච්චායන ස්වාමීන් වහන්සේ මතක් කරනවා එවත්නි ඔබ ඒ භාග්‍යතුන් වහන්සේගෙම මේ කාරණාව අහගන්නේ නැතුව අරටුව තියද්දි මේ එලයක් වගේ අපි ගාවට ආවේ කුමක් නිසාද? ඉතින් ඒ නිසා මේව පිළිබඳ හරියටම දන්නේ භාග්‍යතුන් වහන්සේ නේද කියලා නැවත භාග්‍යතුන් වහන්සේම මේකට දක්ෂ බව මේ කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරන් පස්සේ භික්ෂුන් වහන්සේලා ඒක එහෙමමයි බුදුරජාණන් වහන්සේ ඥාන භූතයි චක්කු භූතයි ඒසේම ප්‍රකට කරන්න දක්ෂයි. ඒත් ඔබ වහන්සේද මේක ප්‍රකාශ කරන්න දක්ෂයි. බුදුරජාණන් වහන්සේ විතින්ද වර්ණනා කරලා තියෙන අනුකම්පාවෙන් අපිට මේකේ අර්ථය විග්‍රහ කරලා දෙන්න කියලා. මේ වෙලාවේ එහෙනම් ඇවැත්නි හොඳින් අහගන්න කියලා කච්චායන ස්වාමීන් වහන්සේ ඒ කෙටියෙන් වදාළ දේ දිගහැරලා එතනදී දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ අදහසමයි මේ කච්චායන ස්වාමීන් වහන්සේ අදහස් කරපු දෙයමයි දේශනා කරන්නේ. ඒක නැවත බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා මේක නිරවුල් කරගන්න. මෙතන පෙන්නනවා ඇවැත්නි ඔන්න ඒකේ අපි ඒ දේශනාව මෙතන තමයි අපිට ඒ විදර්ශනාවට වැදගත් කොටස. චක්කුංසා චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණ තින්නම් සංගති පස්සෝ. පස්සපච්චා වේදනා යම් වේදේති තන් සංජානාති යම් සංජානාති තන් විතක්කේති යම් විතක්කේති තම් ප්‍රපංචේති යම් ප්‍රපංචේති තතෝ නිධානං පුරිසං ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤයේසු රූපේසු සෝතං ආවසෝ පටිච්ච සද්දේච කියලා මේ විදිහට ආයතන 6ටම මේක පෙන්නන. එතකොට ඔන්න මේ ඇහැට රූපයක් ගැටිලා ප්‍රපංච ඇති වෙන ආකාරය තමයි පෙන්නලා තියෙන්නේ. කෙලෙස් කර්ම ඇති වෙන්නේ කොහොමද? ඇහැට රූපයක් ගැටුනම් පස්සේ කියන එක තමයි මෙතනින් මේ අදහස් කරලා තියෙන්නේ. එතකොට එතන අපි සිංහල පරිවර්තනය කරගත්තොත් අපි ඒක කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරන ඇවැත්නි ඇහත් රූපයක් නිසා චක්කු විඥානය උපදින්. ඔන්න අපිට පෙන්වනවා දැන් චක්කු විඥානය උපදින්න ඇහත් රූපයක් ඇහැට රූපයක් ගැටීම නිසා චක්කු විඥානය උපදිනවා. ඒක තමයි මං මේ ඉස්සරලා මේ විග්‍රහ කරේ ඔබට දැන් මේක පහසුයි. එතකොට ඇහැට රූපයක් ගැටීම නිසා චක්කු විඥානය උපද. මේ තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය ඇති වෙනවා. එතකොට ස්පර්ශය කියන එක හටගන්න හේතුව මේ තුන් දෙනාගේ එකතුව. එතකොට තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි නෙවෙයි. සමහර අය එහෙමත් අර්ථ කරනවා. තින්නම් සංගති පස්සෝ කියනකොට ස්පර්ශය වෙනම ධර්මයක් හැටියට දකින්න නැතුව මේ තුන් දෙනාගේ එකතුව ස්පර්ශය කියලා හිතනවා. නෑ. එතනදී පෙන්වන්නේ මේ ස්පර්ශය කියලා ධර්මයක් තියෙනවා. චෛතසික ධර්ම. ස්පර්ශයට හැකියාවක් තියෙනවා. මේ ඇහැ රූප චක්කු විඥානයේ නිසාම ඒ ධර්මයේ ස්පර්ශය නැමැති ධර්මයේ ඉපදෙලා තමාට පුළුවන් ඒ නිසා තවත් වේදනා සංඥා සංකාර උපද්දවන්න උපකාර කරන්න. ඉතින් ඒ නිසා ස්පර්ශය හටගත්නම් පස්සේ තමයි වේදනා සංඥා ආදී උපදින්නේ. ඒ හටගත්නම් පස්සේ කියනකොට අපි කාලයක් නිර්ණය කරන්න හොඳ නැහැ. ඒක හිතේ මේවා එකට උපදින්නේ. නමුත් වේදනාවට ළඟම හේතුව ස්පර්ශයයි. එතකොට වේදනාව ස්පර්ශය දෙක එකට ඉපදුනාට වේදනාව උපද්දුවේ ස්පර්ශය ප්‍රත්‍යයෙන්මයි. ඒ නිසා තමයි වේදනාපච්චය ස්පර්ශපච්චය වේදනා කියලා ධර්මයේ සඳහන්. එතකොට ඇහැ රූප චක්කු විඥානේ කියන තුන් දෙනා එකතු වීම නිසා විඥානේ හටගත්තේ කුමක් නිසාද? ඇහැට රූපයක් ගැටුණු නිසා. රූපයක් ගැටුනේ නැත්නම් මේ හිත උපදින්නේ නැහැ. එතකොට හිත විසින් ඒ රූපය දැකීම කුත්‍ය කරමින් හටගන්න. එතකොට හිත ඉපදෙලා පස්සේ දැක්ක නෙවෙයි. හිත රූපයට රූපය ඇහැට ගැටුනාම දර්ශන කුත්‍ය කරමින් උපදින. ඒ නිසා මතක තියාගන්න මේ පෙනෙන බවම හිත. හිතෙන් පේනවා නෙවෙයි. හිත විසින් දකිනවා නෙවෙයි. හිතට පේනවා. චින්තන මත්තං චිත්තං විජානන මත්තං චිත්තං දැකීම මාත්‍රේමයි හිත. එතකොට ඕන හිතෙන් කරේ අර ඇහැට ගැටිච්ච රූපේ අරමුණු කරගෙන පෙනීම කෘත්‍ය කරමින් පහළව. දැන් හිත ඉපදුනේ නැත්නම් අපිට කොතෙකුත් රූප ඇහැට ගැටෙනවා. නමුත් පෙනීම වෙන්නේ නැහැ. අපි වෙන මොකක් හරි අහහා ඉන්නකොට, අපි ශබ්දයක් අහගෙන ඉන්නකොට ඇහි රූප ගැටෙන්න පුළුවන්. ඒක කර්මය නිසා වෙන එකක්. චක්කුප්පසාදය තියෙනකොට ඒකට රූප ගැටෙනවා. නමුත් ඒ කර්මයා චේතනාවක් නොතිබිච්ච නිසා හිත උපදින්නේ නැහැ. ඒ නිසා පෙනීම කියන එක වෙන්නේ නැහැ. එහෙනම් පෙනෙනවා කියන සිද්ධිය හිතටයි තියෙනවා. ඊට පස්සේ මේ තුන් දෙනා නිසාම ස්පර්ශය කියන සිතුවිල්ලක් චෛතසිකයක් හටගන්නවා. එතකොට ඔන්න තුන් දෙනාගේ එක්වීම ස්පර්ශය. ස්පර්ශය නිසා වේදනාව වේ. එතකොට මේ ස්පර්ශය නිසා ඒ හිතේම වේදනාව නැමැති චෛතසිකයක් ඉපදෙලා ඒ ආරම්භන රසය ගන්නවා. ආරම්භන රසය කියලා මෙතන කිව්ව අපි කියන පැනදස ඇඹුල් රස කියන එක නෙවෙයි, ආරම්භනේ තියෙන සැප දුක් උපේක්ෂා කියන රසයක් තියෙනවා. සැප බවක්, අරමුණේ ප්‍රිය බවක්, මනාප බවක්, අමනාප බවක් කියන මෙන්න මේ ස්වභාවයක් හැම අරමුණකම තියෙනවා. එතකොට වේදනාවේ අරමුණේ තියෙනව නෙවෙයි. එතකොට ඒ වේදනාවේ අරමුණෙන් ආවා කියන එකත් ඔබ වටහා ගන්න එපා. ඒ ආරම්භන රසය වේදනාවයි. එතකොට ඒ වේදනාව ඒ ස්පර්ශයට අනුවයි ඉපදුනේ. ස්පර්ශයට ඇති උනේ ඒ රූපී ස්වභාවයත් එක්ක. දැන් අපි කියමුකෝ පෝලාරිකව ගත්තොත් එහෙම අපි කයේ යම් යම් දේවල් ගන්නකොට අපි කේක දේවල් අපි කයේ වද්දලා පෙන්නොත් අපිට දැනෙන දැනීම් නානත්වයක්. ඒතකොට ධාතු නානත්වයේ අනුව තමයි අපිට මේ දැනීම් නානත්වයක් එන්නේ. අන්න ඒ වගේ ස්පර්ශේ නානත්වය අනුව අපිට වේදනාව දැනෙනවා. ස්පර්ශේ නානත්වය උනේ කොහොමද? රූපයාගේ ධාතුන්ගේ නානත්වේ මත තමයි ස්පර්ශයාගේ නානත්වය. ඒ නිසා අපි කියනවා මේ රූපේ ආරම්භන රසය අරගෙන වේදනාව උපදිනවා. එතකොට වේදනාව කරන්නේ පෙනෙන දකින්නවා කියන එක නෙවෙයි. දැකීම කියන එක හිත කරලා ඉවරයි. ඒකට ආයදාල් වේදනාවට බෑ දැකීම කරන්න. වේදනාවෙන් කරන්නේ ඒ දැකපු රූපේ සැප හෝ දුක් හෝ මැදහත් කියන මේ ස්වභාවයේ හිතට දීම විතරයි ගන්වන එක. ඊට පස්සේ යමක් විඳීද ඒ හඳුනායි. මේ විඳින දෙයට අනුව හැඳිනීම සිද්ධ වෙනවා. ඒක කොහොමද වෙන්නේ කියලා අපි මම ඕලාරිකව පෙන්වන්න. ඒකම කයට කාය විඥාණයෙන් මේක පහසුයි. අපි ඇස් දෙක පියාගෙන ඉන්නකොට අපි කයට යම් යම් දෙයක් තිබ්බොත් ඒ වේදනාව අනුව අපි තීරණය කරනවා මේ අහවල් දේ කියලා, මේ පීරිසි, මේ කෝපය, මේ පෑන, මේ පොතක් කියලා අපි ඒ අරමුණ වෙන් කරලා හඳුනාගන්නේ ඒ අපිට කයට දැනෙන විඳීමත් එක්ක. අන්න ඒ නිසා තමයි යම් වේදේති තං සංජානාති කියලා මෙතන පෙන්නලා තියෙන්නේ. යමක් විඳීද එය හඳුනයි. එතකොට යමක් විඳීද හඳුනයි කියනකොට ඒ විඳපු දෙයමයි හඳුනන්නේ. ඒ කියන්නේ වේදනාවෙන් විඳ රූපාරම්භණය. එතකොට හැඳිනීම කරන්නේ රූපාරම්භණයමයි. එහෙම නැතුව මේ සංඥාවෙන් වේදනාව හඳුනනව නෙවෙයි. වේදනාවේ අනුසාරයෙන් රූපයයි හඳුනන්නේ. අනේ අහවල් රූපය කියලා අපි හඳුනගන්නවා. යන් සංජානාති. යන් සංජානාති තං විතක්කෝති. අන්නේ හැඳිනීමට අනුව අපි විතක්ක කරනවා. ඒ පිළිබඳව අපි අතීතයේ දේවලුත් එක්ක ගැට ගහලා විතර්ක ඇති කරගන්නවා. දැන් අපි අර විදියට ගත්ත ඇස් දෙක පියාගෙන අපිට යමක් අතට හෝ ශරීරයට ගැටුනොත් අපි ඒ දැනීම ඔස්සේ ඒ හැඳිනීම හඳුනාගෙන ඒ සංඥාවට අපි හා මේ අහවල් දේ මේ මේක මේ මේ වගේ දෙයක් කියලා අපි විතර්ක කරලා ඒ සත්පුද්ගල අදහස් අපි ඇති කරගන්න. එතකොට අරන් ඒ විතක්ක කරලා ප්‍රපංච ඇති කරගන්නවා. ගන්නේ ප්‍රපංචයට පමුණුවයි කියන්නේ අන්න ඒක. යම් විතක්කේති තම් ප්‍රපංචේති. ඒක අපිට තේරෙන්නේ නැහැ. අපි ඒවා පුරුදු අරමුණන් මේ විතර්ක කරන බව වැටහෙන්නේවත් නැතුව කෙලින්ම ප්‍රපංචයටම යනවා. එතන ප්‍රපංචය කියලා කිව්ව අපි මම මගේ මගේ ආත්මය සත්පුද්ගල භාවයෙන්, ieval dorawal, එහෙම නැත්නම් ස්ත්‍රී පුරුෂ භාවයෙන්, දරුවෝ අම්මලා තාත්තලා, හිත මිත්‍රාදී වශයෙන් මෙන්න මේ විදිහට අපි තුල අදහස් ඇති වෙන්නේ විතක්ක බලය. එතකොට එහෙනම් මේකෙන්ම තේරෙනව නේද මේ අපි මනසින් විතර්ක කරලා මේවා ඇති කරගන්නේවා කියලා. එතකොට මේ විතර්ක ඇති උනේ මොකක්ට අනෝද? සංඥාවට අනෝ. ඒ සංඥාව ඇති උනේ කොහොමද? වේදනාවට අනෝ. ඉතින් අන්න ඒ විදිහට මේ ප්‍රපංච. එතකොට ප්‍රපංච ඇති කරන යම් ප්‍රපංච යමක් ප්‍රපංචයට පමුණුවා නම් අන්න ඒ විදිහට යමක් ප්‍රපංචයට පමුණුවාන ඒ චක්කු රූපාදී කාරණේන් තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපංචයන්ගේ යුක්ත සංඥා කොටාසය අතීත අනාගත වර්තමානු ඇසින් බලා දත යුතු රූපේහිලා පුරුෂයා අභිභවනය කර අන්න බලන්න. දැන් එතකොට මේ මම මගේ මගේ ආත්මය කියලා ස්ත්‍රී පුරුෂාදී වශයෙන් සත්පුද්ගල භාවයෙන් මේ තණ්හා දිට්ඨි ආදී ප්‍රපංච ඇති කරගත්තේ කුමක් අරමයාද? ඇසින් බලා දත යුතු වර්ණ රූපේ අරමය. අතීත අනාගත වර්තමානි. අතීතයේ දැක්කෙත් ඇහැට පෙනුනේ වර්ණ සටහන. මේ ඇහැට පේනවා කියලා කියනකොට අපි චක්කු විඥානය සහිත ධර්ම පින්නේ ගැනයි මේ කතා කරන්නේ. එතකොට අතීතයේ පේනුනේ වර්ණ සටහනක්, දැන් පේන්නේත් වර්ණ සටහනක්, අනාගතයේ පේන්නේත් වර්ණ සටහනක්. අන්න මේ අතීත අනාගත වර්තමාන ඇසින් බලා දත යුතු රූපේහිලා මේ ප්‍රපංච නිසා, අවිද්‍යාව නිසා ලෝකයා ප්‍රපංච ඇති කරගන්න ඔන්න කෙලෙස් ඇති කරගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඉතින් එතකොට මෙතනදී ආපහු පෙන්නනවා අවත්‍ය ඒකාන්තින් ඇස ඇති කල්ලි, රූපේ ඇති කල්ලි, චක්කු විඥානේ ඇති කල්ලි ස්පර්ශයයි පැනවීමක් වේ. ඒක ධර්මතාවයක්. එතකොට යන මේ කාරණේ විද්‍යාමාන වේ. ස්පර්ශයයි පැනවීම ඇති කල්ලි වේදනාවයයි පැනවීමක් විද්‍යාමාන වේ. එතකොට වේදනාවයයි වේදනාව නැමැති ධර්මයේ ඇති කල්ලි සංඥාව කියන ධර්මතාවය විද්‍යාමාන වෙයි. සංඥාව කියන ධර්මතාවයේ ඇති කල්ලි විතක්කයන්ගේ පැනවීම නිර්මාණය වෙයි. විතංගයන්ගේ පැනවීම ඇති කල්ලි ප්‍රපංච සංඥා සංඥා කොට්ටාසයන්ගේ අර අතීත අනාගත වර්තමාන වශයෙන් වර්ණ සටහන අරඹයා ගැට ගහලා ගන්න ස්වභාවයේ කාන්තින් විද්‍යාමාන වෙනවා. මේ කාරණා තමයි මෙතන පෙන්වන්නේ. සෝ වතාවසෝ චක්කුස්මින් සති රූපේ සතු චක්කු විඥානේ සති පස්ස පඤ්ඤප්ති පඤ්ඤා පෙස්සති इति ඨානමේතං විච්ඡති. ඉතින් එහෙනම් මේ අපේ මේ මේ ස්පර්ශය කියන කාරණාව ඇති උනේ මෙන්න මේ ධර්ම ටිකක් නිසා. කෙනෙක් ඇති කරා නෙවෙයි. එතකොට වේදනාව කියන යමක් උනා නම් ඒ ස්පර්ශය නිසා උනේ. කවුරුවත් ඇති කරන්නේ නැහැ මේ සැප වේදනාව දුක් වේදනාව ස්පර්ශය නිසා. ස්පර්ශය උනේ කොහොමද? ඇහැට රූපයක් ගැටිලා චක්කු විඥානේ හටගත්ත නිසා ස්පර්ශය උනේ කියලා. මෙන්න මේ විදියට අර අපිට සත්පුද්ගල භාවයෙන් හම්බෙන තැන මේ අනාත්ම ධර්ම ටික මතු කරගන්නයි මෙතන පෙන්න. ඉතින් ඊට පස්සේ ඒ ආකාරයෙන් ඒ දැකින දේ ආරම්භයක්. අපි අතීතයේ දැක්කේ වර්ණය, අනාගතයේ දකින්නේ වර්ණයක්, දැන් දකින්නෙත් වර්ණයක්. ඒ විදිහට ශබ්දය, ගන්ධය, රසය, පොට්ටබ්බය, හිතවිත දැනෙන ධර්ම මේ ඔක්කොම ගත්තහම මේ වගේ අනාත්ම ධර්ම ටිකක් තමයි හිතට හම්බෙන්නේ. නමුත් ඒ ආරම්භය අවිද්‍යාව පදනම් වෙලා විතර්ක කරලා ප්‍රපංච ඇති කරගෙන අපි කර්ම කෙලෙස් ඇති කරගෙන සසර යට වෙන මේ සසර යන. ඉතින් එන්නේ මේ මදුපිණ්ඩික සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ මේ විපාකය විපාක ටික තමයි මෙතන පෙන්වන්නේ. චක්කුං පටිච්ච රූපේච උප්පත්ති චක්කු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා යම් වේදේති තං සංජානාති කියන මෙන්න මෙතෙන්ට එනකම් විපාක ටික. ඒ හඳුනපු දෙයට විතර්ක කරලා ප්‍රපංච ඇති කරගන්නකොට කර්ම ටික. එතකොට විපාකයට කර්ම ඇති කරගන්න හැටි ප්‍රපංච ඇති කරගන්න හැටි තමයි මේ ඔක්කොම එකට කරලා පෙන්වන්නේ. ඉතින් එතකොට අන්න ඒ විදිහට මෙතන මේ කවුද මේ කච්චායන මහරහතන් වහන්සේ මේ අපිට මේ සත්ව පුද්ගල අදහස් ඇති වෙන ආකාරයේ කෙලසෙන ආකාරයේ පෙන්වලා දුන්නා. අර මම මුලින් මේ ටිකමයි විග්‍රහ කරේ මේ සූත්‍රයට අනුකූලව ඒ නිහායට අනුව තමයි පෙන්වන්නේ. ඇත්තටම සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම සිද්ධියක්. ඒක නොදන්නාකම නිසා දෙවනුවයි අපි ප්‍රපංච ඇති කරගන්නේ. එහෙනම් මෙතන ඇත්ත දැක්කොත් එයා ශ්‍රද්ධාවෙන් මේක පිළි අරගෙන මේ දකින අහන දේවල් අරඹය අපි ඇත්ත වටහා ගත්තොත් එයාට පුළුවන්කම තියෙනවා මේ කෙලෙස් කර්ම නැති කරගන්න. ඒ නිසා මේ සිද්ධාන්තය යථාභූත ඥානය. එතකොට මේ සිද්ධාන්තය මෙනෙහි කර කර හිටියට අපිට කවදාවත් මාර්ගයක් ඥානයක් උපදින්නේ නැහැ. ඒ නිසා මේ යථාභූත ඥානය සාත් වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය ආදී කර්මස්ථාන ටිකක් පෙන්නේ. මේක මතු කරගන්න නම් ඉස්සෙල්ලා නාම රූප ටික අවබෝධ කරගන්න ඕනේ. ඒ නාම රූප ධර්මයන්ගේ පරමාර්ථ ස්වභාවය මතු කරගන්න. ඒ සඳහා කායානුපස්සනාවෙන් පිටුකුල් භාවනාව ධාතු කර්මස්ථානයේ පටන් අරගෙන රූපය කියන එක තේරුම් ගන්න. ඇහැ කියන එක, කන කියන එක, නාසය කියන එක තේරුම් ගන්න. අන්න ඊට පස්සේ ඒ අරඹය ඇතිවන හිත, වේදනාව, සංඥාව මේ නාම ධර්මයන් වටහා ගන්න. අන්න ඊට පස්සේ මේ නාම රූප දෙක එකතු වෙලා මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් ඵලයක් උපදවනවා කියන එක වටහා ගන්න පුළුවන්. ඒ විදිහට අනුපූර්ව ප්‍රතිපදාවකින් තමයි අපි මේ දර්ශනය කියන එක ඇති කරගන්නේ. එතකොට කෙනෙකුට ඇහැ තියනවා, කන තියනවා කියලා ගත්තොත් මේකයින් මේකේ පෙන්වන චක්කුස්මින් සති ඇහැ ඇති කල්ලි රූපේ ඇති කල්ලි චක්කු විඥානෙ ඇති කල්ලි මේ සිද්ධාන්තය වෙනවා. යමෙකුට ඇහැ නිරුද්ධ වුණු ඒකේ අනිත් පැත්ත පෙන්නවා. ඒකේ මේකෙම අනිත් පැත්ත මේ සූත්‍රෙම පෙන්නවා. ඇවැත් ඒකාන්තයෙන් ඇස නැති කල්ලි රූපේ නැති කල්ලි චක්කු විඥානේ නැති කල්ලි ස්පර්ශයයි පැනවීමක් නොවේ කියලා අනිත් පැත්ත පෙන්නවා. එතකොට මේ Nirodhe ඇති බවට ගන්න එකත් අපි හිතින්මයි කරන්නේ. ඇති බවට ගන්න එකත් අපි හිතින්මයි කරන්නේ. එතකොට ඇත්තටම වෙන්නේ ඒ ඇහැ රූපේ කියන ඒවා ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. නමුත් නැවත නැවත අපි ඒ සමාන වේවා දකිනකොට අපි ඒවා හිතෙන් ඇති බවට සලකා ගන්නවා. එතකොට ඉන්නවා තියනවා නිත්‍යයි කියලා මේ වැටහෙන ගති ඔක්කොම අපි හිතේ ඇති වෙච්ච සංකල්ප ටිකක්, විපරිත ප්‍රපංච ටිකක් තමයි. ඒවා නැති කරන්න පුළුවන්. නමුත් ඒවා අපිට සජීවී වෙලා දැන් අපිට පෙනෙන දේ තියනවාමයි කියලා ඒ තරම් මේවා අපිට සත්‍ය වෙලා, ඇත්ත වෙලා ඒක අපිට පේන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා ඒවා කෙරෙහි අපි අර විදිහට බලනකොට ඇහැ කියන එක, කන කියන එක, රූපය කියන එක, ශබ්දය කියන එක නිරුද්ධ කරන්න පුළුවන්. නිරුද්ධ කරනවා කියන එක ආකාර දෙකකින් වෙනවා. එකක් තමයි Nirodhe සාත් කිරීම හා එතෙන්ටපත් වීම කියන එක. ඒක තමයි අපිට අනුපාදා පරිනිර්වාණය හා සෝපදිශේෂ නිර්වාණය කියලා කොටස් දෙකකට බෙදන්නේ. මේ ඇහැ රූප අරඹය අපි කෙලස් වශයෙන් ඇති කරගෙන තියෙන අදහස් ටිකයි වුණාම ඒ Nirodhe අපි සාත් කළා කියලා කියනවා. එතකොට කෙලෙස් ඇති වෙන්නේ නැති තැනට අපිපත් වුණා. අපිට එහෙම දර්ශනේ ඇති වුණාම රූප පෙනුණා, ශබ්ද ඇහුණත් එයාගේ හිතේ කවදාවත් ඉන්නවා තියනවා කියන අදහස ඇති වෙන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ කෙටියෙන්ම මුලින් ඒ කාරණාව පෙන්වන්නේ. ඇවත්නි යම් ලෝකයක් ලෝකයේ අය මේ විදිහට ප්‍රපංච අරඹය අරමුණු වෙනකොට යම් කෙනෙක් ඒවා මම මගේ කියලා ගත්තේ නැත්තම් ඒවා නිත්‍යයි ආත්මයි කියලා ගැලගත යුත්තේක් ඒවා තුල බැසගත යුත්තේක් ඔහුට පෙනුනේ නැත්තම් ඒ කෙනාට පෙනුනේ නැත්තම් එතනින් මෙයාගේ කෙලෙස් කර්ම හටගන්නේ නැහැ. ඒ නිසා එහෙම හට නොගන දර්ශනයක් තියෙන යාට මේ Nirodhe කියන එක සාත්තුනා. පෙනෙන දේ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැක්කොත්, ඇහෙන දේ හිතට හම්බෙන සිතුවිල්ල, හිතට වැටහෙන දේවල් මේ මොහොතෙමයි හටගත්තේ. දැන් අපිට අතීතයේ දෙයක් සිහි කරන්න පුළුවන්, සිහි වෙන්න පුළුවන්. නමුත් අපි තියෙන දේ කියලා ගත්තුතුයි මෙතන වැරද්ද. නමුත් අපිට පුළුවන්කම තිබුණොත් නිරුද්ධ වෙච්ච දේ දැන් සිහි වෙන හැබැයි ඒක තියෙනව නෙවෙයි. නිරුද්ධ වෙච්චි සිහි කරන්න පුළුවන්. ඒ සිහි කරපු දේ නිරුද්ධයි. සිහි කිරීම සඳහා යම් ධර්ම ටිකක් ඉපදුනා නම් නාම රූප ටික ඒවත් මේ මොහොතෙම මෙතනම නිරුද්ධ වෙලා යනවා කියලා එයාට හැම පැත්තෙම නිරෝධෙම පේන්න ගන්නවා. ඉතින් අන්න ඒ නිරෝධ ඥාණය තමයි අපි සාත් කළා කියලා කියන්නේ. අන්තිමේට අපි ඒ විදිහට මනස සකස් කරගෙන තියුණාම මේ කර්ම ශක්තිය තියෙනකම් මේ රූප ශබ්ද ආදී ඇහිම් වශයෙන් විපාක තුල විපාක අපි පැවතිලා මරණ ආසන්න මොහොතේ අන්තිම මොහොතේ අපිට අවසාන චිත්ත වීතියේදී අරමුණක් එනකොට ඒ අරමුණේ නිරෝධය දැක්කොත් ඒ විඥාණයට බැස ගන්න තැනක් නැහැ. විඥාණයට අරමුණක් ඇති බවට ගත්තොත් තමයි ඒකෙන් නැවත රූප උපද්දවල ප්‍රතිසංවේ ඇති කරන්නේ. මරණාසන්න මොහොතේ දකින්න අරමුණෙත් Nirodhe දැක්කොත් ඒ හිත එතනින්ම නිරුද්ධ වෙනවා. ඉතින් අන්න ඕ ධර්මතාවය තමයි අපි මාර්ගයේ හැටියට අපි දැනගන්න යුත්තේ. ওই සිද්ධාන්තය අපි හොඳාකාරව පැහැදිලි කරගෙන දැනගත්තන් පස්සේ එයාට පටන් ගන්න තියෙන්නේ තමන් ඉන්න තැන ඉඳන්. ඉන්න තැන ඉඳන් පටන් අරගෙන මේක වෙන විදිහට යනවා. ඒ නිසා අපි Nirodhe කියන එක පෙන්නලා ඒ Nirodheට යන මඟ බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඒ යන මාර්ගයට අදාළ දර්ශනීය තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒ නිසා දර්ශනයක් පැහැදිලි වෙච්ච කෙනාට තමයි මඟක් වඩන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා දර්ශනේ නැතුව අපි මඟක් වඩන්න බෑ. එහෙම වඩන්න නම් අපිට කොණින් කොනට අහගෙන යන්න ඕනේ. ඒ අහගෙන ගියත් දර්ශනයක් නැති කෙනාට එක එක දේවල් ලැබෙන්න පුළුවන්. එක එක දේවල් කියන්න පුළුවන් මාර්ගයේ හැටියට. ඉතින් ඒ නිසා එයා එක එක පැතිවල යන්න පුළුවන් නිවන කියලා. නමුත් එයා පැහැදිලි දර්ශනයක් තිබුණොත් ඒ මාර්ගවල යන්නේ. ඒ දර්ශනය ලැබෙන වැඩපිළිවෙලක් තියෙනවනේ. ඒ ඔස්සේ තමයි ඔහු මනසිකාරය කරන්නේ. එතකොට අනිවාර්යෙන් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අලුත් පැටව දාපු බුරුලේ කිරි පිරුණු දෙනකගෙන් කිරි එපා එපා කියලා දෙව්වත් කිරි උපදිනවා. හැබැයි එහෙම කිරි උපදින් නැති තැනකින් කිරි දෝවන්න කෙනෙක් අඟින් කිරි දෝවන්න යනවනේ කිරි ලැබෙන්නේ නැහැ. ඇයි? එතන නුසුදුසු නිසා. ඒ වගේ මාර්ගය කියලා කෙනෙක් අමාර්ගයේ වඩනවනම් එයාට නිවන ලැබෙන්නේ නැහැ. යමෙක් මේ දර්ශනය දැකලා ඒ දර්ශනය උපදින විදිහට පිළිවෙත් පුරනවා නම් එයා නිවන එපා කිව්වත් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අන්න ඒ නිසා මේ මදුපින්නික සූත්‍රය හා මේ නාම රූප පරිච්ඡේදඥ නාම රූප විඥාන කියන මේ පටිසම්පාද ධර්මතාවයේ තුලින් අන්න ඒ විදිහේ දර්ශනයක් අපිට මතු කරගන්න පුළුවන්. ඉතින් මේවා ඔය හැම අංගයක්ම ගත්තාම ඒ වගේ දහම් පරියායන් අපිට මතු කරගන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ යම් කිසි කෙනෙක් නාම රූප පිරිසෙන් දැක්කොත් මත්ෙහි කළ යුත්තක් නැහැ. යම් කිසි කෙනෙක් විඥානීය පිරිසෙන් දැක්කොත් මත්ෙහි කළ යුත්තක් නැහැ. කෙනෙක් වේදනාව පිරිසෙන් දැක්කොත් මත්ෙහි කළ යුත්තක් නැහැ කියලා මේ පටිසම්පද එක් එක් අංග අරගෙන අපිට මාර්ග මතු කරගෙන දර්ශනයක් ඇති කරගන්න පුළුවන් බව සම්බන්ධතාවයක් මේ පටිසම්පාද චක්‍රය තුළම තියෙනවා. ඉතින් ඒ නිසා මම මේක පිළිබඳව තවත් විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඔබට සාකච්ඡාවට මේ දේශනාව අනුසාරයෙන් යම් දෙයක් අපිට කතා කරන්න තියෙනවා නම් ඒකට ඉඩාවක සලසලා දීලා දේශනාව අවසන් කරනවා. ඒ වගේම මේ අවුරුදුත් ඇවිල්ලා තියෙන නිසා යම් යම් කටයුතු තියෙන නිසා ඊළඟ දේශනා වාරයේ අපි මම හිතන්නේ 17 වගේ එන්නේ. ඒ දේශනාව අපි ඊළඟ සෙනසුරාදා හැර ඊට පස්සේ ඉඳන් පටන් ගන්න අදහස් කරගෙන තියෙනවා යම් යම් කටයුතු ටිකක් ඉදිරියට තියෙන නිසා. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. ඔබට ඒ තියෙන ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අහන්න කියලා ඉඩ අවකාශ සැලසෙමින් මගේ දේශනාව අවසන් කර.
සල්සල් ස්වාමීන් වහන්සේ මම දැන්තා මාර්ග දේශනාව ඒ වගේම ගොඩක් අපිට තිබ්බ ගැටලු ලියන්න නැති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අද දවසේ අපිට මේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න වෙනත් දවස්වල ඇති වූ ප්‍රශ්න ගැන දැන් අපිට සාකච්ඡා කරන්න අවස්ථාවක් තියෙනවා. සියලු දෙනාටම ආරාධන කර සිටයි ප්‍රශ්න යොමු කරන්න.
වේදනාවෙන් පස්සේ සංඥාව ඇති වෙන එක තමයි මෙතන දැක්කේ. සන්නාසයක අනිත් පැත්ත වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ සංඥාවට පස්සේ වේදනාව ඇති වෙන්න පුළුවන්ද?
සංඥාවට පස්සේ දැන් මෙහෙම එකක් තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. ස්පර්ශේ නානත්වේ නිසා වේදනාවකේ නානත්වයක් වෙනවා. හැබැයි වේදනාවකේ නානත්වය මත ස්පර්ශේ නානත්වයක් වෙන්නේ නැහැ. ඒ වගේම වේදනාවේ නානත්වය මත සංඥාවේ නානත්වයක් වෙනවා. හැබැයි සංඥාවේ නානත්වය මත වේදනාවේ නානත්වයක් වෙන්නේ නැහැ කියලා. ඒ විදිහට එහෙම ධර්මතාවයක් තියෙනවා. නමුත් හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒක අපි හිතේ යෙදෙන හේතුඵල ධර්ම. නමුත් අපි කියමුකෝ යම් වේදනාවක් නිසා කෙනෙකුට යම් සංඥාවක් විදීමට අනුව යමක් හඳුනගත්තා. හඳුනන දේ නැවත අරමුණු කරලා නැවත වේදනාවක් උපදවා ගන්න පුළුවන්. එතකොට ඒක වෙනම සිද්ධාන්තයක් වශයෙන් එහෙම ඇතිවීම තියෙනවා. දැන් අපි කියමුකෝ විඥානයේ නිසා නාම රූප වෙලා ඒ නාම රූප නිසාම නැවත වෙනත් වෙනත් විඥානය උපදින්න හේතු වෙනවා. අපි කියමුකෝ හිත නිසා නම් වේදනාවක් හටගත්තේ. හිත ඉපදෙන නිසා යාට සැප වේදනාවක් හදගත්තා. දෙවනුව වෙනත් හිතකින් ඒ වේදනාව අරමුණු කරමින් නැවත බොහෝ සිත් උපදින්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා. නමුත් අතන මං කිව්වේ එහෙම ඇතිවීම තියෙනවා. නමුත් අර වගේ හේතුඵලව සිද්ධ වෙන සිද්ධාන්තයක් ඒ සිත ඇතුලේ වෙන්නේ නැහැ. කියන්නේ වේදනා නානත්වේ නිසා සංඥාවේ නානත්වේ වෙනවා. සංඥාවේ නානත්වේ මත වේදනා නානත්වයක් වෙන්න විදිහක් නැහැ. ඒක අපිට හොඳට තේරෙන්න ඔය මේ ධාතු නානත්වේ මත ස්පර්ශයගේ නානත්වයක් වෙනවනේ. අපි කියමු පඨවි ආපෝ තේජෝ ආයෝ කියන මේ ධාතුන්ගේ ස්වභාවයේ මත ස්පර්ශයේ අපිට දැනෙන ස්වභාවයන් නානත්වයක් තියෙනවා. නමුත් ස්පර්ශේ නානත්වයේ මත මේ ධාතු වෙනස් වෙනවාද? ධාතුන්ගේ නානත්වයක් වෙන්නේ නැහැ. මෙතන නානත්වයේ කියලා කිය වෙනස් වීම, වෙනස් වෙනස් ආකාරයට පහළ වීම. එතකොට ස්පර්ශේ නානත්වයේ මත මේ රූපයාගේ ධාතුන්ගේ වෙනස් වීම නානත්වයක් වෙන්නේ නැහැ. අනේ ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නවා. එතකොට ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. මම ඒක ගැඹුරු නාද දන්නේ නැහැ මේක. ඒක ඔය අර ධාතු ස්වභාවයෙන් තේරුම් ගන්න. ඊට අමතරව ඒ වේදනාව නිසා සංඥාවක් හටගෙන ඒ සංඥාව අරමුණු කරලා නැවත වෙනත් වෙනත් වේදනාව උපදවා ගන්න පුළුවන් ආරම්භන වශයෙන් වෙන්න පුළුවන් බවක් තියෙනවා. තේරුණාද?
එහෙමයි සාරද. මම උදාහරණ කරගත්තා. දැන් මෙහෙම අපි හිතමු ඔනම මගේ ඉස්සරෙන් කෙනෙක් පාර යනවා.
ඔව්.
ඒක දකින්නකොට මම අඳුර ගන්නවා මුලින්
එයාව. ඔව්. ඒක පෙමත එක හිතක එකට යෙදෙන ධර්මතාවයක්. එතකොට ඔව් ඒ වේදනාව අනුව තමයි සංඥාව ඇති කරගත්තේ. එතකොට ඒක හැබැයි දෙවනුව වෙන එකක්. ඒ හිතේ ඇති වෙනව නම් විඳීමට අනුවමයි හැඳිනීම උනේ. ඒක අපිට මේ ඔය සාමාන්‍ය අපි කාය විඥානයේ වගේ දේවල් ඕලාරිකයි ඒව ඔස්සේ පුළුවන් හඳුනා ගන්න. අර දකින එක අරඹයා මේ සිත් මහා විශාල ප්‍රමාණයක් හට ගන්න නිසා අර අර පසුපසු සිත් මේවත් එක්ක කලවම් වෙනවා. දැන් අපිට යමක් පේනකොට සිත් කෝටි ගාණක් හටගෙන ඒ සිත් වලින් කරපු එකක් නේ අපිට ප්‍රතිඵලයක් වශයෙන් පේන්නේ. ඉතින් ඒ නිසා අර අපි මතු පිටින් බැලුවාම ඒ විදිහේ වැටහීමක් ආවට මේ ධර්මතාවයක් වශයෙන් සිද්ධ වෙන්නේ අර විදිහට. ඒ කියන්නේ ඒ හිතේ විඳීමක් තිබුණා නම් විඳී දැන් උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ කෙනෙක් පුද්ගලයෙක් දකිනකොට ඒක අරඹයා හතුරෙක් කියලා වටහා ගත්තා. ඒ කියන්නේ තරහකාරයෙක් කියලා වටහා ගත්තා. ඊට පස්සේ අපිට තරහ ආවා. එතකොට තරහ ආවා කියන සිද්ධිය වෙනම සිද්ධියක්. හතුරෙක් කියලා හඳුනාගත්ත එක වෙනම සිද්ධියක්. එතකොට මේ හතුරෙක් කියලා හඳුනාගන්න හේතුනේ අර අපි තුල ඇතිවෙච්ච විඳීම අනුව. මේ මෙයා තරහකාරයෙක් කියලා අපි තුල ඇතිවෙච්ච කැමැත්ත අකමැත්ත මතයි ඒ තරහකාරයෙක් කියලා අපි අදහස ඇති කරගත්තේ. ඊට පස්සේ තමයි මේ දෙවනි හිතකින් අර විදියට වෙන්න පුළුවන්.
මට තවතර මතක් වෙනවා ස්වාමීනි මේ මොන පරිගැටීට අපේ කඩගුණ ඥානවන්ත ස්වාමීන් වහන්සේත් මෙහෙම මේ රිවර්ස් ඕඩර් එක මේ අනිත් පැත්තට වෙනවා කතාවක් මොන මතක හිටියද මම දන්නේ නැහැ හරියට මතක නැහැ.
ඔව්.
දේශනාවක් කරලා තිබුණා මේ අර පහන් කරන දේශනාවල.
ඔව්.
ස්පන්තිකන් වේදනාව සංඥාව මුලින් ඇති වෙලා පස්සේ වේදනාව ඇති වෙන්න පුළුවන් කතාවක් එහෙම මොන මතකයි මම ඒකයි වහන්සේ.
එහෙම අන්‍යමාන්‍ය ප්‍රත්‍ය වෙන්න පුළුවන්. ඒ ප්‍රත්‍ය භාවයේ ආරමුණු කිරීම වශයෙන් වෙන්න පුළුවන්. අපි වේදනාව ආරමුණු කරලා සංඥාවක් ඇති කරගන්නත් පුළුවන්. සංඥාව ආරමුණු කරලා වේදනාවක් ඇති කරගන්නත් පුළුවන්. ඒක අපි වෙනත් වෙනත් සිත්වලින් කරන්නේ. නමුත් මේවා මුල් සිතේ තිබුණු වේදනාව ඊළඟ හිතේ සංඥාවට උපකාර වෙලා තියෙනවා. ඒ හිතේ තිබුණු සංඥාව ඊළඟ හිතට තරහ ඇති වෙන්න වේදනාවක් ඇති වෙන්න උපකාර වෙලා තියෙනවා. එහෙම හිත හා සම්බන්ධයක් තියෙනවා. මේ හිතේ ස්වභාවය අනිත් හිතට ගන්නවන බවක් තියෙනවා. හැබැයි එක හිතක ගත්තොත් ඒක මේ 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 නිසා මේම වෙනවා කියලා අර වෙනත් පරිවර්තනයක් වෙන්නේ නැහැ. ඒකයි අපි තේරුම් ගන්න
ඕනේ. බොහොමයි සම්තරසන. දරුවන් තරණය සාමිනාන්ත ප්‍රශ්නයක් තියෙනවා.
ඔව්.
මේ දැන් ඔය කියපු මතපින්දික සූත්‍රයෙන් කියවෙන කාරණා අනුව වේදනාව සංඥාව විතර්ක කිරීමේ ඒව සාමාන්‍යයෙන් අපිට සෑහෙන්න පැහැදිලියි.
ඔව්.
එතෙන්දී වඩාත්ම අප්‍රකට මේ තමයි මේ ප්‍රපංච සංඛාර.
හා හා.
ඉතින් මේ ප්‍රපංච සංඛාර පිළිබඳ විදර්ශනා කිරීමේදී වඩාත්ම අදාළ වන්නේ ධම්මානුපස්සනාවද? ඒ කියලා ධම්මානුපස්සනාවේ කියලා මට හිතුණා. ඒ පිළිබඳව වහන්සේගේ මේ උපදේශ පදමා දරුවන්ටයි.
ඔව්, ඉතින් ඒක ධම්මානුපස්සනාවෙන් තමයි හොඳටම කෙරෙන්නේ. කායානුපස්සනාවෙන් කය අරඹයා ඇති කරගෙන තියෙන ප්‍රපංච ටික පැහැදිලි වෙනවා. වේදනානුපස්සනාවෙන් වේදනාව අරඹයා ඇති වෙලා තියෙන ප්‍රපංච ටික පැහැදිලි වෙනවා. චිත්තානුපස්සනාවෙන් හිත පිළිබඳව ඇති වෙලා තියෙන ප්‍රපංච පැහැදිලි වෙනවා. අපි කියමුකෝ කෙනෙක් හිතින්ම නම් පුද්ගලයෙක් කියලා ගන්නේ. එතකොට හිත කියන එක යා තේරුම් ගත්තාම යා හිතනවා මේ පුද්ගලයෙක් කියලා ඉන්නව නෙවෙයි, හිතෙන් ඇතිවෙච්ච අදහසක් මේක, හිතට ඇතිවෙච්ච වැටහීම පමණයි කියලා. එතකොට එහෙම පුද්ගලයෙක් අර ප්‍රපංචය කියලා කියන්නේ අපි ඇත්ත සත්‍ය වශයෙන් මේ මම හෝ මගේ ආත්මය වශයෙන් අපිට එහෙම වැටහෙන ස්වභාවය එහෙම දේවල් තියෙනවා කියලා. දැන් ඉදිරියේ රූපයක් පේනකොට ඉදිරියේ පුද්ගලයෙක් ඉන්නවා කියලා අපිට හිතෙනවා. හිත තේරුම් ගත්තු කෙනාට චිත්තානුපස්සනාවෙන් වටහා ගත්තු කෙනාට එයාට වැටහෙනවා මේ හිතක් ඉපදෙලා හිතෙන්මයි මේ පුද්ගලයෙක් කියලා ඇති කරලා දුන්නේ. එතකොට එහෙනම් මේ සිතුවිලි මාත්‍රයකුනේ මේ මෙහෙම දෙයක් අපිට ප්‍රපංචයක් මතුවලා තියෙන්නේ කියලා හිත තේරුම් ගත්තාම හිත නිසා ඇති වෙලා තියෙන ප්‍රපංච නැති වෙනවා. ඔය ඔක්කොම එකට කරලා ධම්මානුපස්සනාවෙන් අතීත අනාගත වශයෙන් ස්කන්ධ ආයතන පිළිබඳව මේවා පිළිබඳව නීවරණයන් පිළිබඳව මේවා තේරුම් ගත්තාම ධම්මානුපස්සනායි මේ ඔක්කොම එකතු කරලා අර ඊතා සියුම් ප්‍රපංචයන් පවා වටහා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ධම්මානුපස්සනාව එකයි අන්තිමේට පෙන්නලා තියෙන්නේ මේ කාය වේදනා මේ දේවල් වල තියෙන කෙලස් ඕලාරිකයි. ඒවා උඩට මතුවලා තියෙද්දි අර සියුම් දේවල් පේන්නේ නැහැ. ඒ නිසා ඒවා ගෙවි ගෙවි ගියාම ධම්මානුපස්සනාවෙන් පුළුවන්කම තියෙනවා තමන් තුළ සියුම්ම තියෙන අස්මිමානේ පව මම වෙමි කියන අදහස් පව ධම්මානුපස්සනාව යටතේ ප්‍රකට කරගන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මේ මට මතක්ුනේ ස්වාමීන් වහන්සේ මෙහෙම අපිට උගන්වලා තියෙන දැක්කෝ දුටුවා පමණයි කියලා දැනගන්නේ කියලා.
ඔව්.
අහුවෝති වුණා පමණයි කියලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අර කෙලෙස් මුකුත් ඒකට පටලගන්න නැතුව මේ අපි ඒක අඳුරගන්න එකනේ. ඒ කියන්නේ අපි ඇලෙන්නෙත් නැහැ, එතකොට ගැටෙන්නෙත් නැහැ.
ඔව්.
එතකොට ඒක කර්ම තව කරගන්න එහෙම ඉන්න පුළුවන් නම් කර්ම කරගන්නේ නැහැ. ඒක තමයි මම වාසන් මාත්‍රයේ වෙනවා ඇත්තේ නේද ස්වාමීන්
වහන්සේ.
මේ පිළිබඳ කියන්නේ තෙරුවන් සරණයි.
ඔව් ඔව් තෙරුවන් සරණයි. මේ මෙච්චර වෙලාවක් විග්‍රහ කරේ ඒ කාරණාව තමයි දිත්තේ දිත්ත මත්තං භවිෂ්‍යති කියලා බාහිය ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒකම තමයි දැකීම දැකීමකින් අවසන් කරන්න. යමක් දකිනකොට ඒක දැක්කේ මම දැක්ක දෙයක් තියෙනවා මේකේ මම මගේ කියලා ගත යුත්තක් තියෙනවා කියලා ගත්තොත් අපි එකෙන් කර්ම සකස් කරනවා. දැකීමක් විතරක් වුණොත් දකින කෙනෙක් නැති වුණොත් මේ ඇහැට රූපයක් ගැටීම නිසා පෙනීමක් වෙනවා. පෙනීම පෙනීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. ඔන්න ඔය සිද්ධාන්තය පෙනෙනකොට සිහි කරගන්න. එතකොට එයාට කවදාවත් අර පෙනුනේ මට අහවලා පෙනුනේ කියලා ඒ ප්‍රපංච වලට යන්නේ නැහැ. ප්‍රපංච වලට යන්නෙම දැකීම දැකීමක් හැටියට අපි තුල සිහි කරගන්න බැරි වෙනකොට. ඒක අවිද්‍යාව නිසා.
එතකොට ස්වාමීන් වහන්සේ මොකක් හරි හිතුවත් නැත්තම් මම කියේලා එතකොට අහිමි කරගන්න දෙයක් නැහැ නේද ස්වාමීන් වහන්සේ?
ආපහු කියන්න.
මොකක් හරි හිමි කරගත්තේ
නැත්තම්
මම මතක තියලා
ඔව්
එතකොට අහිමි වෙන්න දෙයක්
නැහැ. නෑ ඔව් ඒ දෙකම නැති වෙනවා. එකක් ගත්තොත් දෙකම තියෙනවා.
කොහොම පින්?
ආව දෙරොන් සන්නයි
ස්වාමීන් වහන්සේ. දෙරොන් සන්නයි. වේදනාවේ පැනවීමක් තියෙනකොට
ඔව්
සංඥාවේ පැනවීමක් තියෙනවා කියන්නේ ස්වාමීන් වහන්සේ එතන ආත්මීය සංඥාව ගැන කියන්නේ. ඒ කියන්නේ දැන් වේදනාවේ අනිත්‍ය ස්වභාවය නොපෙනෙන නිසා අපි ආත්මීය සංඥාවක් ඇති කර ගැනීම ගැනද
හැදිරි වෙන්නේ සමින් හසිතේ මාසයි. ආ පෙරවස්ස නෑ නෑ එතනදී දැන් මොල් ටික කිව්වේ මේවා ඇති වෙන්නේ මේ නිසා කියලා කෙනෙක් ඇති කරනවා නෙවෙයි. ඉස්සෙල්ලා පෙන්නනවා වේදනාව කියන යම් කාරණාවක් වෙනවනම් ඒ වේදනාව මං ඇති කරා අහවලා ඇති කරා නෙවෙයි. ඒ වේදනාව ඇතුළේ ස්පර්ශය නිසා. ඊට පස්සේ සංඥාවක් හඳුනන බවක් තියෙනවා. මම හැඳුනුවා, අහවලා හැඳුනුවා, මගේ හැඳිනීම කියලා ගන්න එපා. ඒ හැඳිනීම කියන යමක් හිතේ ඇති වුණා නම් ඒ උනේ විඳීමට අනුකූලවමයි, විඳීම නිසාමයි, ස්පර්ශය නිසාමයි කියලා හේතුඵල ධර්මතාවයක් පෙන්නවා. අන්න ඒ ධර්මතාවය නොදන්නාකම නිසා අපි ඒවා මම හඳුනනවා කියලා අර විතක්ක කරලා ප්‍රපංච ඇති කරනවා. එතකොට විතර්ක වලින් පස්සේ තමයි ඔය කෙලෙස් කර්ම බවට පත් වෙන්නේ. එතකොට අර ටික ධර්මතාවයක් හැටියට අර කියපු දිත්තේ දිත්ත මත්තන් කියපු තැන වගේ තැනක් තමයි මුලින් පෙන්වන්නේ. ඒක කාටත් එකයි. ඔය ඇහැට ඇහත් රූපයක් නිසා චක්කු විඥානය උපදිනවා, තුන් දෙනාගිකතු ස්පර්ශයයි, ඒ නිසා වේදනාව සංඥාව පහළ වෙනවා කියන ඒවා රහතන් වහන්සේටත් කාටත් එකයි. පේනවා කියන සිද්ධිය වෙන්නේ ඔහොමයි කියලා කියනවා. මම පෙවුණා හෝ කෙනෙක් දැක්කනේ. අන්න ඒ ටික සිද්ධාන්ත වශයෙන් වෙන එකක්. ඕක පෙන්නුවේ ඕක අරඹය අපි ආත්ම දෘෂ්ටි ඇති කරගන්න නිසා. මට තරහ ආවා, මට වේදනාවක් ආවා, අහවලා නිසා මේ දුක ආවා කියලා ගන්න එක වළක්වන්න තමයි නෑ මේ වේදනාව ස්පර්ශය නිසා ඇති වුනේ. ස්පර්ශයට හේතු අර වර්ණ සටහනයි කියලා මේක පෙන්වුවා. අර ඒ අම්බෙන වේදනාව අරඹය අපි ආත්ම දෘෂ්ටි ඇති කරගන්නේ නෑ. ඉතින් අන්නේ ඒ ආත්ම දෘෂ්ටි ඇති කරගන්න මෝඩකම ගෙවල දාන්නයි ওই මොල් ටික පෙන්නන්නේ. පෙන්නලා ওই ටික නොදන්නාකම නිසා විතර්ක ඇති කරලා ප්‍රපංච ඇති කරගන්නවා කියලා කෙලස් ටිකක් පෙන්නනවා.
අවතරයි ස්වාමීන් වහන්ස, මේ පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ඉස්සලා නම් ස්වාමීන් වහන්ස, දැන් අර මේ මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන විදිහට චක්කුස්මින් අපති රූපේ අසති චක්කු විඥානෙන් ප්‍රති පස්ස පඤ්ඤාන් තින් පඤ්ඤාපේ සම්පීති නේතණ්ඨානම් විච්ඡති කියන තැන ස්වාමීන් වහන්ස, එතන මොකද චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥාන් අසති කියන එක පොඩ්ඩක් ආයි පැහැදිලි කරන්න පුළුවන්ද තෙරුවන් සරණයි?
හොඳයි, තෙරුවන් සරණයි. එතන කාරණා දෙකකින් පැහැදිලි කරන්න පුළුවන්. එකක් මං අරගේ සෝපදිශේෂ නිර්වාණය ධාතුම සපි නිරෝධය කියන එක අසති කියන්නේ නැති කල්ලි, නිරෝධ වෙච්චි කල්ලි කියන එකයි ඔතන නැහැ කියන එක පෙන්නලා තියෙන්නේ. එතකොට ඒකෙන් අපි ගන්න හොඳ නෑ කෙනෙකුට මේ දැන් ඇහැ නිරුද්ධයි කියලා ගත්තහම සමහර අය හිතනවා මේ ඇහැම නෑ කියලා. කන නිරුද්ධයි කිව්වහම මේ අපි කර්මයෙන් හටගත්තු ප්‍රසාදෙම නැති වෙනවා කියලා. එහෙම එකක් නෙවෙයි මෙතන කියන්නේ. නිරෝධය කියන එක නුවණින් සිද්ධ වෙන එක. ඉතින් ඒ නිසා චක්කුස්මින් අසති රූපේ අසති කියලා කියන්නේ ඇස නැති කල්ලි කියලා කියන්නේ කෙනෙක් ඇස ඇති බවට ගන්නවා. තව කෙනෙක් අවස්ථාවට හටගෙන නිරුද්ධ වෙනවා කියලා තේරුම් ගන්නවා. ඉතින් කෙනෙක් ඇස තියනවා කියලා ගත්තොත් මෙන්න මේ ප්‍රපංච වෙනවා. ඇස නැති කල්ලේ කියලා කිව්වේ ඇහැ නිරෝධය දැක්කොත්. ඇහැ කියන එක හටගෙන නිරුද්ධ වෙන දෙයක්. මේ ඇහැ කියන එක තිබිලා ආව නෙවෙයි. මේ අවස්ථාවට හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා වටහා ගත්තොත් එයාට අර කියන ස්පර්ශය ඇති වෙලා ප්‍රපංච ඇති වෙලා කෙලස් ඇති වෙන්නේ නැහැ. ඒක ditta dhammayo වෙන එකක්. සම්පරායකව කෙනෙකුට ඇහැ නිරුද්ධ වීම කියන එක අර විදිහේ නිරෝධය කරලා ඉන්න කෙනාට අය ආතෝ ඇහැ ආදී මේ ආයතන ටික හටගන්නේ නැහැ. නොහට ගන්න බවට යනවා. ඉතින් නොහට ගත්තාම ඉතින් ඇහැ කියන මේ සලායතන නිරෝධයෙන් උතන පෙන්වන්නේ. එතකොට මේ ආයතන 6 නිරවශේෂෙන් නිරෝධයට ගියොත් එකල්ලි ඉතින් රූප තිබුණත් ප්‍රසාදේ නැත්තම් ඇහැට ගැටෙන්න විදිය ඒ එතකොට රූප තියෙනවා කියන ගණේට යන්නේ නැහැ. මොකද ආයතන නිරුද්ධ වුණාම ඒ సంతාණය තුල ඒ సంతාණය කියලා කතා කරන්නත් බෑ. එතන නිවන කියලා පෙන්වන්නේ ඒකයි. එතකොට ඒ ඇස නැති කල්ලි රූපේ නැති කල්ලි කියනකොට නිරෝධය සාක්ඛිරීම් වශයෙන්ුත් එතන අර්ථය ගන්න පුළුවන්. ඊට පස්සේ ඇහැ අනුපදිශේෂ වශයෙන් ඒ කියන්නේ නැවත නූපදින ආකාරයෙන්ම නිරුද්ධ වුණොත් ස්පර්ශය කියන කාරණාවක් වෙන්නේ නැහැ. වේදනාව කියන සංඥාව කියන ප්‍රපංච කියන කාරණා සියල්ල වෙන්නේ නැහැ කියන ඒ කාරණාව තමයි තමයි පැහැදිලි කරන්නේ. වැටුණාද?
බොම් බින්සාමිනාස එතකොට මේ දෙවෙනියට අහන්නේ ඔබanse කිව්වකින් එක මම ගලප ගන්න පුළුවන් ගතියක් තියෙනවා. දෙවෙනියට අහන්නේ කිය සංඥාද දැන් ඔතනම අර ඔක මේ මනසට වෙන විදියක් කියලා තියෙනවනේ සූත්‍රේ. ඔය ඔකටසේ අන්තිමට.
ඔව්.
මේ මනස් අසති ධම්මේ අසති මනෝ විඥානේ අසති කියලා ඒ විදියට සමනස මේ අන්න හිතුනේ අර විනය මේ පණවන්න කියලා සරියුත් හාමුදුරුවන්ට මුලින්ම මේ හිතට කියන්නේ මොන බුද්ධ සාසනද බොහෝ කල් තිබුණේ කියලා මොන බුද්ධ සාසන ඉක්මනින් අතුරු දහන් උනේ කියන තැන උන්වහන්සේ ඒ විස්තරය ගන්න තැන කියන්නේ විනය පිටකේ එතෙන්දී මේ උන්වහන්සේ දිවා විහරෙන් නැගිට්ටම උන්වහන්සේට විතක්යක් ආවයි කියනෝනේ මොන මේ මේවා කොහොමද ගොඩක් කල් පැවතුනේ කොහොමද ගොඩක් කල් නොපැවතුනේ කියලා ඒක තමයි මනසට ආපිට උතර විතක්යක් වෙච්ච විදියක් ගැන කියනවා.
ඔව්.
ඒත් අන්නේ ඒ විතක්යයි මෙතන තියෙන විතක්යේ දෙකේ වෙනස කොහොමද සම්බන්ධ කරගන්නේ කියන එක තමයි අහන්නත් පිළිවෙනවා.
හරි හරි හරි. දැන් අපිට උදාහරණයක් වශයෙන් අපි කිව්වොත් ඡායාව ගත්තාම අපි කණ්ණාඩියක් ගාවට ගිහිල්ලා අපි කැඩපතින් මූණ බලලා ඒ මූණ පැත්තකට ඇවිල්ලා අපිට ඒ කණ්ණාඩියේ පෙනෙන මූණ පිළිබඳව සිහි කරන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන් විතර්කම. ඇත්තටම අපි අපේ මූණ පිළිබඳව යම් ආකල්ප සංකල්ප ඇති කරගෙන තියෙන්නේ මේ විදිහට. එතකොට දැන් අපි ඒක පැත්තකින් තියමුකෝ. දැන් අපි ඒ විදිහට කැඩපතෙන් අපි අපේ මූණ බලලා පැත්තකට ඇවිල්ලා අපිට ඒ ගැන හිතන්න පුළුවන්. හැබැයි එහෙම හිතුවට අපි කවදාවත් ඒ කැඩපතෙන් පෙනුණු මූණ පිළිබඳව අපි හිතුවට ඒ මූණ කැඩපතේ තියෙනවා කියලා, ඒ දැකපු දේ කැඩපතෙන් දැකපු දේ කැඩපතේ තියෙනවා කියලා අපි විතර්ක කරන්නේ නැහැ. නමුත් ඒක නිරුද්ධ වන බව අපි දන්නවා. ඒක සාත් වෙලා තියෙනවා අපිට ඒ මට්ටමේ. නමුත් ඒක පිළිබඳව අපිට විතර්ක කරන්න ඕන. හැබැයි එහෙම විතර්ක කරලා කිව්වා කරාට අපි ඒ දැකපු ඡායාව හොයාගෙන යන්නේ නැහැ. ඒ වගේ තමයි රහතන් වහන්සේලා, බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ඒ අතීත අනාගතයේ පිළිබඳව නුවණින් හිතනවා, විතර්ක කරනවා, කල්ප. ඒ විතක්කේ තියෙනවා. දැන් කුසල් සිතෙත් විතර්කයක් තියෙනවා, අකුසල් සිතෙත් විතර්ක තියෙනවා, මාර්ග හිතෙත් විතර්ක තියෙනවා, ඵල හිතෙත් විතර්කයක් තියෙනවා. එතකොට දැන් විතක්ක නැති ධ්‍යාන මට්ටමින් මාර්ගඵල තියෙනවා. නමුත් විතක්ක ਵਿਚාර සහිත මාර්ගඵල තියෙනවා. එතකොට එහෙනම් මේ විතක්කේ කියන එක කුසල් සිතෙත් අකුසල් සිතෙත් යෙදෙනවා, මාර්ග සිතෙත් ඵල සිතෙත් යෙදෙන්න පුළුවන්. හැබැයි නමුත් ඒ වගේ නුවණේ ස්වභාවය අනුව ඒ විතර්කයේ ස්වභාවය වෙනස් වෙනවා. ඒ වගේ කෙනෙක් අර තිරිසංගත සතෙක් ඒ ඡායාව දැකලා නැවත ඒක සිහි කරනවා එතන තියෙනවා කියලා. මනුස්සයා ඒක නැති බවට වටහාගෙන ඒක පිළිබඳව සිහි කරනවා. අන්න ඒ වගේ තමයි උතන විතර්කයේ ස්වභාවය. කෙනෙක් ඒ විතර්කය කරනවා නිරෝධය දැකලා. තව කෙනෙක් ඒක ඇති බවටම අරගෙන හිතනවා. ඒක තමයි එතන වෙනස.
බොම්බින් සාමිනාස තිරන් සරණ
අවසරයි ස්වාමීන් වහන්සේ. ප්‍රපංච සංඛාර හැදෙන්න මූලික වෙන්නේ සංඥාව නම්, මේ සංඥාව නිවැරදි කරගන්න එක නේද ස්වාමීන් වහන්සේ සිද්ධ වෙන්න ඕනේ?
ඔව් එහෙම තමයි. සංඥාව නිවැරදි කර ගැනීම කිව්වහම වැරදි නෑ. නමුත් සංඥාව නිවැරදි කරන්න යනකොට සංඥාව ඇතිවෙන මොකක් නිසාද කියන එකත් බලන්න වෙනවා. එතකොට අපිට අයත් අර ඇහැ රූපය කියන තැනටමත් යන්න වෙනවා. ඉතින් ඒ නිසා මේවා එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන නිසා එකකින් කිව්වා කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙම ගැටලුවක් නැහැ. මොකද නමුත් ඒ වගේ හේතුඵල ධහම බලන්න ගියාම, ඒකේ මූලාශ්‍රය බලන්න ගියාම එයාට අර ආරම්භයේම මේ සංඥාව ඇති උනේ ඇහැට රූපයක් ගැටලලා චක්කු විඥානෙ ඉපදෙලා ඒ ආරම්භය ස්පර්ශය ඇති වෙලා වේදනාව ඇති වෙලා නේද මේ සංඥාව ඇති උනේ කියලා අර හේතුඵල ධහම හම්බ වෙනවා. ඉතින් එහෙම හම්බෙලත් එයාට අර කියන විතර්කය නැති කරගන්න පුළුවන්. එතකොට සංඥාව ආරම්භය ඇති වෙන විතර්කය. එතකොට ඒ සංඥාව ඇති උනේ මෙහෙමයි කියලා. එහෙම නැතුව අපිට එක තැනකින් ගත්තත් ප්‍රමාණයි. ඉතින් සංඥාවට හේතුව ස්පර්ශයයි. ඉතින් ස්පර්ශයට අනුව තමයි මේ සංඥාව ඇති වෙන්නේ කියලා ගත්තොත් එයාට මේ පුද්ගල භාවයෙන් එලා ඒත් හේතුඵල ධමයක් එයාට වැටහෙනවා නම් ඒත් ඒක ප්‍රමාණවත්. නමුත් සාමාන්‍ය විදර්ශනා කරනගෙන යනකොට එයාට අර වගේ මුලටම යන්න සිද්ධ වෙනවා. මොකද මේවා හොයාගෙන හොයාගෙන ගියාම අයත් යන්නේ අර සිද්ධාන්ත. ඒ නිසා තමයි යමක් පැහැදිලි කරන්න යනකොට මේ විදිහේ විග්‍රහයක් කරන්නේ. නමුත් ඒ විග්‍රහයන් කරලාට පස්සේ එක තැනකින් කියන්න පුළුවන්. කෙනෙක් වේදනාව පිළිසින දැක්කොත් දුකෙන් මිදෙනවා. කෙනෙක් සංඥාව හරියට තේරුම් ගත්තා නම් ඔහු දුකෙන් මිදෙනවා. තව කෙනෙක් කියනවා නෑ, කෙනෙක් සංඛාරයේ හරියට වටහා ගත්තා නම් ඔහු දුකෙන් මිදෙනවා. කතා ඔක්කොම හරි. නමුත් ඒ හැම කෙනාම සංඛාරය ඇති උනේ කොහොමද කියලා බලාගෙන බලාගෙන යනකොට අයත් එයා එන්නේ අවිද්‍යාවට. සංඥාවෙන් යන කෙනා සංඥාව ඇති උනේ කොහොමද කියලා බලාගෙන බලාගෙන යනකොට අයත් එන්නේ අවිද්‍යාවට. ඒ නිසා තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං කියලා මේ පටිසම්පද චක්‍රයක් මේ සම්බන්ධ කරලා පෙන්නන. එනිසා ඔය එක තැනකින් ගත්තත් එයා මිදෙන්නේ පටිච්ච සමුප්පාදයම අවබෝධ කරගන්න. තෙරුවන් සරණයි.
බොහොම පිංසානස්. තෙරුවන්
සරණයි. ඉස්සරයි සාදු නංකනේ අද දිනේ තව එක ප්‍රශ්නයකට වගේ තව පුංචි වෙලාවක් තියෙනවා. කවුරු හරි කරනවා නම් අවසාන ප්‍රශ්නේ ගන්න පුළුවන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සංඝාසනේ අත්තිපදෝපම සූත්‍රය ගත්තොත් අපි සරියුත් හාමුදුරුවෝ ඔය මතුපින්ඩික සූත්‍රය කියන අන්තිම එක, ඒ කියන්නේ රූපය ඇසන විදී පවතිනවා ව්‍යාපාතිනය වෙලා නැහැ. ඒත් අවස්ථා දෙකක් කියලා ඔය අන්තිමතම කියන්නේ ඔය මදුපිටික සූත්‍රයේ තියෙන මේ ඔය තුනම, ඒ කියන්නේ ඇස රූපය චක්ක විඥානය තුනම තච්චෝ සමන්නාහරෝ වුණොත් විතරයි කියන එක ඒ මදුපිටික සූත්‍රයේ තියෙන තුන්වෙනි අවස්ථාව තමයි එතන කියවෙන්නේ. එතකොට සංඝාසේ මුල අවස්ථා දෙක කියන්න හේතුව මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
ඒ කියන්නේ මේ ඒ සිද්ධාන්තයක් වෙන්න අපිට යමක් දැකීමක් වෙන්න මේ හේතු ධර්ම මේ ටිකම අවශ්‍යයි. මේ හේතු ධර්ම වලින් මේ කොටස තිබුණා කියලා මේ ප්‍රතිඵලය වෙන්නේ නැහැ. ඒ නිසා තමයි තවත් බොහෝ හේතු තියෙන අතර හත්තිපදෝම සූත්‍රය වගේ හේතු ඇහැ රූපය ඊට සුදුසුව මානසිකාරය කියලා තුනක් පෙන්නවා. චක්කු විඥානය උපදින්න. ඉතින් එහෙම මේ ඇහැ තිබුණාට රූපය තිබුණාට දැන් මම ඉස්සෙල්ලත් කිව්වේ ඇහැ තියෙනවා. ඒක කර්මයෙන් හටගන්නේ. රූප කම්මචිත්ත ආදී යතු ආදී හැම එකකම රූප තියෙනවා. මේ කර්මය හටගන්න හේතුව වෙන එකක් නිසා ඒ ප්‍රසාදේ රූප ගැටෙන්න පුළුවන්. නමුත් රූපේ ගැටුණු පමණකින් හිත උපදින්න වුණොත් එහෙම එකවර ආයතන දෙක තුනකට රූප ගැටුණොත් එතකොට මේක මහා අවුල් ජාලයක් වෙනවා. ඒ නිසා තමයි ඒ ආයතන වලට කොයිතරම් එකවර රූප ගැටුණත් තජ්ජෝ සමන්නාහ ඊට සුදුසු මානසිකාරයේ තියෙන කේ විතරයි හිත උපදින්නේ. ඒ නිසා බැලීමේ චේතනාව තිබුණොත් කනට කොච්චර ශබ්ද ඇහුණත් ඒ අරමයා හිත උපදින්නේ නැහැ. දැකීම කියන හිත් විතරයි උපදින්නේ. අන්න එහෙම ධර්මතාවයක් තියෙන නිසා තමයි මේ සිත් පරම්පරා අවුල් නැතුව ඒ අතරමැද වෙන හිත් උපදින්නේ නැතුව ඒවා ක්‍රමානුකූලව උපදින්නේ ඒ සුදුසු ඊට සුදුසු වූ මානසිකාරය තජ්ජෝච සමන්නාහරෝ හෝති. එතකොට ඒ මෙනෙහි කිරීම නැත්නම් හිත් උපදින්නේ නැහැ. ඒක එහෙම ධර්මතාවයක් තියෙන නිසාමයි උපදින්නේ. ඉතින් අන්න ඒ නිසා ඒ වගේ අන්න ඔය සිද්ධාන්තය පෙන්වන්න තමයි ඇහැ තිබුණාට රූපේ තිබුණාට හිත් උපදින්නේ නැහැ. එහෙම උපදිනවා නම් උපදුනොත් එහෙම ඒක හරි පැටලිලක් වෙනවා කියන කාරණාවත් එතන අපිට ඔය විදිහට පැහැදිලි වෙනවා. මොකද එකවර ආයතන 6ටම අරමුණු ගැටෙන්න පුළුවන්. ඒතර 6ෙම හිත් උපදින්න කියොත් ප්‍රශ්නයක්. අන්න ඒ නිසා තමයි ධර්මතාවයක් වශයෙන් මානසිකාරය කියන එකත් යෙදුනොත් තමයි හිත් උපදින්නේ. ඒ නිසා ඒ හිත උපදින්න අර දෙක තිබුණාට මදි මේකත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒවත් ධර්මතාවයෙන් ධම්ම නියාම වශයෙන් සකස් වෙලා තියෙනවා. ඊට පස්සේ
දැයි අතින් මං කියන්නේ අද දිනෙදිත් ඉතාමත් වටිනා ධර්ම දායාදයක් අපේ ස්වාමීන් වහන්සේ අපිට ලැබුණා. අපේ ඉතාමත් අපේ තියෙන ධර්ම ඥානය වැඩි දියුණු කරගන්න මේ සියලු මං කියන්නේ ධර්ම දේශනා අපේ උපකාරවත් වෙනවා. ඒ වගේම ඔබ වහන්සේගේ ගුරු මාපියන්ට මේ පින් අනුමෝදන් අපි සියලු දෙනා වෙනුවෙන් සිදු කරනවා. වගේම අපි නැවත ආරාධනා කර සිටිනවා ඔබ වහන්සේට පින් පුණ්‍ය අනුමෝදන් කරන්න මේ අපි අද දිනෙදී පාතගෙන ආපු ධර්ම දේශනාව අවසන් කරන්න කියලා. ඒ වගේම ඔබ වහන්සේට අපි ප්‍රාර්ථනා කර සිටිනවා ඔබ වහන්සේ ඉතාමත් කෙටි කාලෙකින් සුඛ ප්‍රතිපදාවෙන් වාසේ ප්‍රාර්ථනා කරන බෝධියක් අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා.
තිරුවන් සරණයි. හොඳයි, එමනම් මේ මම නැවත මතක් කරනවා. එතකොට ඊළඟ 17 වෙනිදා දේශනාව පැවැත්වෙන්නේ නැහැ. ඊළඟ 24 වෙනිදා අනිවාර්යෙන් පැවැත්වෙන හැමෝම සම්බන්ධ වෙන්න කියලා නැවත මම මතක් කරගන්නවා. අද දවසේදී මේ විදිහට අපි ඉතාමත් වටිනා ධර්ම දානමය කුසලයක් සිද්ධ කරගත්තා. ධර්ම දේශනාව ධර්ම සාකච්ඡා කිරීම වශයෙන් එනිසා මේ දේශනාවන් පවත්වන අතරතුර බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට දැන හෝ නොදැන යම් වරදක් ප්‍රමාද දෝෂයක් සිදු වුණා නම් අපි ත්‍රිවිධ රත්නයෙන් පළමුවද දෙවනුවද තෙවනුවද සමාව භජනය කරමින් සිද කරගත්තු සියලු කුසල ධර්මයෝ දෙවියන් ඥාතීන් ඇතුළු සහ සම්බන්ධ සියලු දෙනාටම මේ කාරණාව පටන්ගෙන ඉදිරියට මෙහෙවාගෙන යන කාර්ය මණ්ඩලයත් ඒ වගේ මේ ධර්ම දානමය වශයෙන් මේ දේශනා අහඬ සලස්වමින් ඒ උපකාර කරන සියලු දෙනාටමත් නන් අයුරින් උදව් කරන දැක බලා සතුට වෙන ධර්මය අවබෝධ කරගන්න අය යම් කිසි කෙනෙක් මේ පිළිබඳව පණිවිඩයක් දීලා තව කෙනෙකුට මේ දහම් පඬුරක් වශයෙන් පෙන්නනවන හැම දෙනාටම මේ තා උදාර කුසල් සිද්ධ වෙන්නේ. ඉතින් ඒවා සසර ගෙවා ගන්න තව කෙනෙකුගේ හිතේ කුසලයක් ඇති කරන්න උපකාර කරනවා කියන එක මහා ප්‍රබල කුසලයක්. ඒ සියලු කුසල් අපි ඒක රාසි කරලා හැමදෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. තුරුණුවන්ගේ ආශිර්වාදය ආරක්ෂාව සැලසේවා. මේ තුලින් තව තවත් ඉන්ද්‍රිය ධර්මයන් බොජ්ජංග ධර්මයන් දියුණු කරගන්න පාරමී ධර්මයන් බලගන්නවා ගන්න ශක්තියේ ධෛර්ය තුරුණුවන්ගේ ආශිර්වාදය සැලසේවා. මේ පුණ්‍ය ශක්තිය තුලින් සියලු උපද්‍රව කරදර දුරු වෙලා මේ මාර්ගයේ වඩා ගන්න ඇති සියලු පහසුකම් උපකාරක ධර්මයන් සැලසේවා. සම්මාදිට්ඨික දෙවියන්ගේ දේවානුභාවය ආරක්ෂාව අනන්ත තුරුණුවන්ගේ ගුණ බලයෙන් හැමදෙනාටම හැකියක්මනින් සුවසේම සංසාර දුකින් නිදහස් වීමට මේ කුසල් පාරමී ධර්මයක් වේවා කියලා ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.